කුසල සුප සම්පදා සදහම් දානමේ පරිත්‍යාගයේ මගින් ඉදිරිපත් කරන ලබන මේ දෙවන කොටසයි මේට පෙර අපි ඔබට මෙහි පළමු කොටස මේ මාතෘකා යටතේ අපි ඉදිරිපත් කරා. ඔබ වෙත ඉදිරිපත් කරන ලබන මෙම සදහම් කතාව යම් කලකට පෙර ගිහි පිරිසක් උදෙසා කරන්නට යෙදුණු දහම් කතාවක්. මෙහි යම් යම් වචනවල අඩුපාඩු දුර්වලතා දකින්න තිබෙනවා. එනමුත් ඔබ ඔබගේ ජීවිතයට මේ දස කුසල අකුසලේ සොයායන කුසල මූලයේ අකුසල මූලයේ සොයායන ගමනට ඔබට ඇති කරගත යුතු දැනුම පිණිස එකතු කරගත යුතු පිරිසුදු ධම්පදයන් ඔබ සූත්‍ර විනයෙහි බහා බලමින්ම ඔබගේ ජීවිතය එක් කරගන්න කියලා ඔබට ගෞරවයෙන් මතක් කරනවා. ඔබ මේ ධම් කතාවට හුඟකම් දෙන්න.
අසවතුර සම්බන්ධිතේ තව එකක් තියෙනවා, අත්ති මාතා අත්ති පිතා කියලා. ඒක තමයි දැනගත යුතු තවත් වැදගත් කාරණයක්. අද මේව ලෝකේ සිදුවෙන්නේ නැති නිසා මේව කෙටියෙන් කියන්නේ. ඒක තමයි මොකද්ද? අත්ති මාතා අත්ති පිතා කියන කාරණා හරි විග්‍රහ කරන්න පුළුවන් නේද? බුදුරණස්සලගේ ධර්මයේ නේ බෞද්ධයෝ නේද? නේ ධර්මය අහනකොට අත්ති මාතා අත්ති පිතා කියන එක තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව විස්තර කරන්න පුළුවන් නේද කාටද? තමගේ අම්මා තාත්තා ගැන සංසිඳන වැඩ පිළිවෙල දැනගෙන ඉන්නේ. තමගේ අම්මා තාත්තා සම්බන්ධයෙන් අර සිංහලෝවා සූත්‍රයට අනුව ඒ දිසාව වන්දනා කරන එක මනමින් දැනගෙන ඉන්නේ. ආගන්න හොඳේ. මේ පාප කර්මෙනුත් ගැලවෙන්නේ. අර දුකට වැටෙන වලකට වැටෙනවා කියේ. තා ටිකක් ගියෝ. ඒක තමයි මේ. ඔය දිර්කියෝ බලනන් අනාතයි. ඒක තමයි කියන්නේ නේ. හොඳේ. ඒ ඉතින් සරල පල්ලෙහාට යයි බොහෝ විට. ඒක තමයි මට පේන්නේ. කටවලින් උත්තරනේ තියෙන්නේ. හරි. ඒක තමයි අත්ති මාතා අත්ති පිතා පාළියේ මවෙක් ඇත පියෙක් ඇත. ඒ කියන්නේ අම්මෙක් තාත්තෙක් නිසා නෙවෙයිද ඔබලා බිහි වුනේ? ඒ අම්මා තාත්තා ලිංගිකව එකතු වෙලා, ඒ කායික එකතු වෙලා, ඒ මව ඒ ගැබේ වෛද්‍යයාට තමයි යම් වූ ඒ සුක්‍රලිංග එකතු වෙලා සියුම් රූපයක් සැකසුණා. ඒක ජීවියක් නෑ, චූටි සතර මාතකින් හටගත්ත චූටි මාංශ ස්වභාවයක්. හරි, සියුම් රූප ස්වභාවයක්. මේකට කොහේ හෝ ඉඳලා, ඇතුළු කොහේ හෝ ඉඳලා යම් වූ චුතේන මැරෙන කෙනෙක් එක් යම් කර්මයකට අනුව මේ බැස ගන්නවා. මේ බැසගත්තට පස්සේ ඒක ක්‍රමක්‍රමයේ ඒ තේජෝ ධාතුව, ඒ කියන්නේ උණුසුම සහිතව මේක ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න ගන්නවා. මේකට අවස්ථාව සැලසුවේ කවුද? සුගතිය කියන මනුෂ්‍යපතේ අපිට උපදින අවස්ථාව ඒ පතේ සැකසුවේ කවුද? අම්මයි අත්ති මාතා අත්ති පිතා. මේක ආරම්භය. මේක ඇතුළට යනවා. ඒ අම්ම තාත්තා ඒ මව කුස ආරක්ෂා කොට එය මැනවින් රැකගෙන එය නේ ටිකෙන් ටිකනේ බොහෝ අම්ම වුණත් බොහෝ දුක් විඳින්නේ මේක නිකන් තියන්නේ නෑ නේ. මේක ටිකෙන් ටික ලොකු වෙලා නේ මාසෙදී මේ බොහෝ යමු පීඩාකාරී ස්වභාවයක ඉන්නේ. බොහොම අපහසුයෙන් නමුත් මේ දරුවට බොහෝ ආදරේ මේක දරාගෙන නේ ලේ පෙරාගෙන මේක වදලා ඒ වැදුවා වූ දරුවට තමන්ගේ වෙලේ කිරිකොට හෝමින් ඒ තාත්තා ඒ කාලේ කුළු තමන්ගේ අම් බිරිඳ ඒ දරුවට සියලු යුතුකම් ඉටු කරමින් රැක දෙන පෝෂණය කරමින් අවුරුදු 15-16ක් වෙනතෙක් ඇඳුමින් පැළඳුමින් ඒ දරුවාට හිත ප්‍රියමනාප කැමැති දෙයින් ප්‍රණීත ප්‍රණීත දෙයින් අවස්ථා ඉටු කරමින් ඒ අම්ම තාත්තා ඒ දරුවා උස්මහත් කරා. ලෝකය පෙන්වලා දුන්නා. පුතේ මේක කරන්න එපා, මේක නරක දෙයක්. මේක කරන්න පුතේ මේක හොඳ දෙයක්. ඉගන්නන ස්කෝල වලට යවුවනේ. නේ අපි ඔලෝකෙ මුලා කරන්නේ නේ. හැම දෙයක්ම අඳින පළඳින හැටි පවා, ඔය කොණ්ඩයක් ගොතන හැටි පවා, හැම දෙයක්ම නාන හැටි පවා, දට්ටිකම දෙන හැටි පවා කවුරු පිටේ කියලා දුන්නේ? බිරින්දද? සැමියද? තමගේ මිනිහද? නෑ නේ. ඔය කක්ක ටික අරන් දැම්මේ කවුද? මුල් අවුරුද්දේ දෙකේ මුත්‍ර ටික අරන් දාලා ඇඳුම ඇඳද්ද ඇඳුවේ කවුද? එහෙම තමම මේ පෝෂණය කරපු, තමම වෙනමින් කුණු වෙලා යන නොදී තමම පෝෂණය කරපු, උස්මහත් කරපු ඒ අම්ම තාත්තට කළ යුතු යුතුකම ගෞරව ආදරය හැප උපස්ථානය කරන්නේ නැත්නම් ඒ කාන්තේම තථාගතයන්සේ ගැඹුර දෙකක් පනනවා. මරණය මත ඒ කාන්තේම නිරේ හෝ තුරිසන් ලෝකේ යයි උපදිනවා. ඒ කාරණේ හේතු කොටගෙන හොඳේ එකේ දෙකක් නැහැ. එහෙමමයි පනවන්නේ. සරත් යන අසල නිකම් මේ හුරුතල් කතා කරන්නේ නැහැ, බොරු කියලා නිකම් බය එහෙම කරන්නේ නැහැ. සිදුවෙන දේ මේ විදිහට කියන්නේ. ඒකට හේතුව තමයි එදා ඒ අපි මැරිලා වෙනත් ලෝකේ ඉඳන් මේ ලෝකෙට දෙක්කෝ අපි නිරේ වෙන්නේ එදා හිටියේ. කර්ම ගෙවිලා පුණ්‍ය කර්මයේ මුල් කොටගෙන මෙතෙන්ට ආව වෙන්නේ නැති. එහෙම එද්දි මේ මෞකස සැකසিলা තුන් නැත්නම් ඇයි අපි විතරක් නෙවෙයි අනු මෙතෙන්ට එන්නේ? මෞකස වල දැන් අපි කියමු නිරේ සත්‍යෝ මේ වගේ චූටි ප්‍රමාණයක් නෙවෙයි. බුදුරජාණන් කියනවා එක නිරේක ඉන්න අප්‍රමාණ සත්‍යයන්. එක නිරේක එබදු නිරේවල 136ක් මේ ලෝක ධාතුවේ තියෙනවා මේ පුතුවි. තිරිසන් ලෝකයේ බුදුරජාණන් කියනවා කිසිම ආකාරයකින් පණවන්න බෑ කියලා මේ මහමුදේ ඉන්න සත්‍යයන්ම අනන්ත අප්‍රමාණයි කියනවා. බොඩු බිමින සත්‍ය සල්පය කියනවා. හොඳේ ඒ සත්‍ය ලෝකයේ තිරිසන් ලෝකයේ නමුත් പ്രേත વિશે, අසුර વિશે, දිවි ලෝකයි, බ්‍රහ්ම ලෝක 15, අසඤ්ඤතලේ, අරූප ධානයේ ලෝකේ 4, මේ 31 තලයෙන් මනුෂ්‍යපතේ ඉන්නයි නැතන තලයේ තුල කොහෙන් හෝ යම් වූ සත්වයෙක් මෙතෙන්ට එනවා. එක තප්පරයකට මං හිතන්නේ නිකන් උපමාවක් වුණොත් මේක ඒ ආගරෙන් ගන්න එපා. කෝටි ප්‍රකෝටි ගානක් සත්වයන් කර්ම විපාක හේතු කරගෙන මෙතෙන්ට ඇවිල්ලා යන වෙටි. නමුත් මෞකසවල් කීයක් විතරද මාත්‍ය සාමාන්‍ය සැකසෙන එක තප්පරයකට ලෝකේ. නිකමට සාපේක්ෂ උපත් කීයද තප්පරයකට දන්නවද? නිකමට කවුරු හරි උපත් වාර ගන්නව දන්නවද තප්පරයකට ලෝකේ තුල? හරි අපි නිකන් උපමා ගමු. මේව ස්ථිරව ගන්න එපා. හරි? ස්ථිරපට කියන්නේ මේ තථාගතයන්ගලක විශේෂය, ලෝක විශේෂය. අපිට විශේෂ නැහැ. නිකන් උපමාවක් කොට කිව්වොත් 1000ක් කියමු. එක තප්පරයකට. ඒ කියන්නේ එහෙනම් 1000ක් හැම තප්පරයක උපදින්න නම් බොහෝ කොට 1000ක් මෞකසවල් හැම තප්පරයකම සැකසෙල තියෙන ඕන මනුෂ්‍යපතේ නේ. ඕකනේ අනිත් පැත්තේ කතාව. උපමාවක් ඈ මේක හැම කොට සාර කොට අරන් ප්‍රශ්න ඇති කරගන්න එපා. මම ස්ථිර කොට කියන්නේ මේක දකින්න පුළුවන් වෙන කොහේ කාටද? ත්‍රිවිද්‍යාලාභී අරහත් උත්තමයෙකුට දිවසේ උපදින චතුර්පඥාණය දැක කෙනාට මේක ස්ථිර වගේ කියන්න පුළුවන්. බොහෝ සෙන් ඒකාන්ත කොට කියන්න පුළුවන් ත්‍රිවිද්‍යාලාභී. මට ඒක නෑ. ඒ නිසා මම ස්ථිර වචනයක් දෙන්නේ නෑ ඒකට. හරි ත්‍රිවිද්‍යාලාභී ඥාණයක් මේ කතන්දරේ චතුත්ත්‍යත් උපතත් සිදු වෙන හැටි. හරි ඒක මට විශ්ේ නෑ. මම ශ්‍රද්ධාවෙන් කියන්නේ මේ. හරි එහෙනම් 1000ක් නම් මෞකසවල 1000ක් හැමතප්පරයක සකස් වෙනවා නම් නමුත් තථාගතයන් වහන්සේ කියනවා බොහෝ සත්වයන් මේ මහපුතුල් වගේ පස් ප්‍රමාණයක් යුත් සත්ත්ව ලෝකයක් එක ලෝකයක් උපමා කරන මහපුතුලේ පස් වලට මනුෂ්‍ය පතේ, දිව්‍ය පතේ, බ්‍රහ්ම ලෝක එක නිරයක් නේ 136ක් නිරයව. එතකොට තිරිසන් ලෝකේ, പ്രേත විශ්ය, අසුර විශ්ය කියන මේ ඔක්කොම මේ මහපුතුලේ පස් වලට සම කරනවා. මේකේ නියසිලට ගත පස් පිටක් කියනවා නැවත මරණින් මත්තේ මේ මනුෂ්‍ය පතේට එන්නේ. එතකොට මේ නියසිලට ගත පස් පිට කියන්නේ 1000ට වඩා වැඩි මහත්කම. අමාරට කෝටි ගානක් මේ නීසල්ට ගත පස් පිළ කියන්නේ. ඒ මහා පුතුගේ එබදු එන හැම මොහොතක් මේ කියන්නේ. එහෙනම් මොකද වෙන්නේ? සංයුතනිකායේ 5:5-6 සංයුතනිකායේ 6 වෙනි පොතේ නකසිකා උපමා කියවගන්න. සංයුතනිකායේ 5 වෙනි පොතේ 6 වෙනි පොත. මේකේ වෙනස්තර දිනවා. හොඳේ බැස ගන්නවා කියනවා. එහෙනම් මාත්‍ය අපිට බැස ගන්න ඒ මෞකස නොතිබුණා නම් අපි කොහෙද? අතිශයින්ම සතරපායේ නැත්තම් සමහර අඩි ඊළඟ කර්මෙන් ඇසලා දෙවියන්ට උපදින්නත් පුළුවන්. නමුත් අතිශයින්ම නෙමෙයි පවතින්නේ. මොකද අපිට කෙලින්ම දෙවියන්ට උපදින කර්මයක් සැකසුණා නම් අපි එතන උපදිලා. ඇයි? ඒවට අම්මේ තාත්තේ කෝ නැහැ. තවුසාව, තවතු මහරජා කියන පතේ පොළොව තියෙනවා. තවුසාව කියන පොළොව පතේ තියෙනවා. නිම්මාරති පරිහිම හිම ඉහෙලට ඉහෙලට ඒවා අම්මේ තාත්තේ කෝ නැහැ. කර්ම විපාකට අනුව එතන සැකසෙනවා, පහළ වෙනවා. නමුත් මෞකස සැකසන අම්මේ තාත්තේ කෝ මෙන්න මේ කරන ලද උපකාරය, මෙන්න මේ කරන ලද අප උපස්ථානය භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා. කිසිම ආකාරයක පුතුමන සලකලි වල කරන්නේ නැහැ. උපමාවක් කියනවා. දෙවුරේ අම්මා තාත්තා තියාගෙන අවුරුදු 100ක් දෙවුරෙන් බස්සන් නැතුව කවමින් කොමින් නහවමින් අලුත් ඇඳුමින් පළඳුමින් අඳුරමින් අප උපස්ථාන කරනවා කෙනෙක් ඒ තේනයි කියවන්න බැහැ කියනවා. ඒ ඇයි? අන්නර සතරපායේ නිදහස් වෙන්න එක ජීවිතයකට හෝ මිසුකුදී උපදින කරපු උපකාරය කිසියෙකුට ගෙවා දාන්න බැරි නිසා. හැබැයි ගෙවන හැටි කියන යම් කෙනෙක් ඒ තථාගත සසුනේ තිසරණේ දන්නේ නැත්නම් ඒ තිසරණ සරණ යන උට පාර දෙන්නවා. මසුරු සිත්තේ නම්මට ඒ ධර්මයේ තුල පිහිටා ඒ මසුරු සිත්තේ මෙම් වෙන හැටි කියලා දානේ පිහිටවන. සිල්වත් නැති කෙනෙක් ඒ ධර්මයේ සමාදන් කරේ ධර්මයේ තුලට පවතින ආකාරයේ සීලය පෙන්වා දෙන. ඒ තිසරණ සරණ නැති කෙනා ධර්මයේ තුල පිහිටා ඒ ධර්මයේ දරා ඒ ධර්මයේ කියලා දීලා ඒ ධර්මයේ තුල පිහිටලා සමාධිය වඩන හැටි කියලා දෙනවා. ධර්මයේ දන්නේ නැති කෙනෙකුට, සමායන ප්‍රඥාවෙන් වඩන්නේ නැති කෙනෙකුට, මාර්ගඵල පිණිස ඉක්මන නැති කෙනාට ඒ ධර්මයේ තුල පෙන්න ධර්මයේ දරා ධර්මයේ කියා දීලා ඒ ධර්මයේ තුල පවතින ආකාරයට මාර්ගඵල ලබා දෙන වැඩපිළිවෙල කියලා දෙනවා. මෙන්න මේ අය විතරයි කියනවා ණය ගවන්න හැකි. ඒ වගේම තවත් කාරණා අපේ මාතා පිතා කියන තව ඇතුළට කියව කාරණා දෙකක් තියෙනවා කියන්නේ. ඒක එකක් තමයි මේකේ දුර්ලභ බව. ඒ කියන්නේ මේ කෘතුබන නොසලකීම නිරේ උපතකට හේතු වෙන්නේ අරසා බාගතුනස කියනවා මේ දුර්ලභයි මනුෂ්‍ය උත්පාදකය. මනුෂ්‍ය උපත දුර්ලභ බව පෙන්නවා කන කැස් බෑවා මේ සුදුරේ අවුරුදු 100කට වරක් මුහුදුපත්ලෙන් උඩට එන එක හැ කන වෙච්ච කැස් බෑවෙක් වෙන්න ඕන. ඌ හරියටම අවුරුදු 100කට වතාවක් උඩට එකෙක් එන්න ඕන එක වතාවෙන්. විය සුදුරක් වියගහත් එන එක වියගහයි. සතර මහ සාගරයේ මේ මුළුමහත් පෘථිවි තලයේ මොසවාසිකන ජලස්කන්ධය කියන සතර මහ සාගරය කියන මේ සතර මහ සාගරයට වැඩි චර්වී සුදුරෙන් නේ එහෙට මෙහෙට ගගහලා පවතින අරවී සුදුරෙන් අර ඔළුව දාලා පහස බලන්න ඕන. මේ සිදුර ඇතුලේ නී ඔළුව දාන්න ඉඩින් ඇවිල්ලා මෙහෙ බැලුවට බෑ. ඒතර මේසා දුර්ලභ කොට පනවනවා අන්න අර මනුෂ්‍ය උත්පාදේ. උබලා අර හැමදාම කියවන තිනේ වන්දනා හැම කරත් මනුෂ්‍ය උත්පාදේ දුර්ලභ කන සම්පේ එකේ කියවනේ ෂණ සම්පත්තිය කතන්දර නම් කියනවා. මේ විදිහට විමස ගන්න. හරි මේසා දුර්ලභ වූ මනුෂ්‍ය ආර්භයට අවස්ථාව සැකසුවේ කවුද? අම්මයි තාත්තයි. ඒසා ඒ දුර්ලභ මනුෂ්‍ය ආර්භයට පාර පෙන්නපු යාම තාතර ගෞරව සත්කාර කරන්නේ නැත්නම් මැදුමෙන් පිදුමෙන් අපුපස්තන් කරන්නේ නැත්නම් ආහාර පානේ ප්‍රණීත ආහාර පානේ තමට දෙන්න පුළුවන් ඇඳුමෙන් පැළඳුමෙන් ඒ යාම තාත කැමති ඒ යාම තාතගේ අවශ්‍යතාව ඉටු කළ දෙන්නේ නැත්නම් ගිලන් මෙහෙත් පිළිකර ලං කරන්න පුළුවන් තරම් තමන්ට පුළුවන් මට නිශ්චය ගන්න නැත්නම් තමන්ගේ අතපය හදලා දාලා තමන්ට කැම්පස් මේ ඉගෙන ගන්න උගන්වලා තමට අවුරුදු 15,000 කෙනක අඳින්න හැම ඇඳුමක් මරන් දීපු පොත්පත් අරන් දීපු ඉගෙන ගන්න හැම දෙයක්ම ලෝකේ පෙන්වා දීපු යම නැත්නම් සලකන්නේ නැත්නම් ඒ ඇඳු ඒකාන්ත මරණය මත නිරේ උපදින තීසන් ලෝක උපදින ගති දෙක ඒ වගේම තමයි ඒ අම්ම තාත්ත මරණය උන්ට ඒකාන්ත කල්පයක් පැන ආනන්තරමී කර්ම විපාකයක් පැන වෙනවා මෙන්න මේකයි කෙලෙහි ගුණ නොදත් තමයි විපාකේ පැහැදිලි පැහැදිලි පුතේ ඒ නිසා ඔයාලා කියන ඇති අලුත් පරම්පරාවේ උන්නේ උඹල මොනවද දන්නේ අය උඹලේ අපිට කියලා දෙන්න ඇයි පොරවල් වෙලා නින්නේ නේ අර ඩේටා වලින් මේ ටැබ්බෙන් පාවිච්චි කරලා ඉතින් අපි තමයි අලුත් ස්පේස් ගාය අලුත් විලාසිත අලුත් මොඩල් අම්මගේ අද පුතේ ඕවා අඳින්න එපා දිගට ඇඳපන් ඇඟ වැහෙන්න කියලා කියද්දි මේ ඕවා කරන්න එපා ඕම කරන්න එපා පාටි දාන්න එපා බොන්න එපා පුතේ වැරදි කියද්දි අනේ කියලා නේ විරුද්ධ වෙලා ගිහිල්ලා පාටියක් දාලා පන්නයක් අරන් ගහමරාගෙන එද්දි ඒ අම්ම තාත්ත තව තැවෙනවා එහෙම කරනයි ඉන්නේ ඒ වගේම තව කියලා ඉන්නවා මේ උඹල මොනවද අපිට කරේ කියලා නේ ඒ අම්ම තාත්තට බයිනේ වුණා මෙරලේ කාන් නිරේ ඇයි කෙලෙහි ගුණ නැහැ කරේ මොකද්ද කියලා ඒකට අමතක වෙලා එහෙම ඇත්තෝ ඕන තරම් අද සමාජෙ ඉන්නවා මේ බෞද්ධ කියන නමට බෞද්ධයෝ වෙච්ච උපතින් බෞද්ධුණු ලියාපදිංචි බෞද්ධ වෙච්ච අපියෝ බලා අම්ම තාත්ත මරා දාන එවුන් ඉන්නවා නමුත් බෞද්ධයෙක් කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ අවබෝධය දරාගෙන හැසිරෙනාට කියලා නම අවබෝධය දන්නේ බුදුරණාහිලාගේ මේ බෞද්ධකම කියන්නේ නිකම් මේ බුද්ධං සරණං කියන එක නෙවෙයි ධම්මං සරණං කියන එක නෙවෙයි හාමුදුරට වඳින එක නෙවෙයි ධම් පැන් ටික දෙන එක නෙවෙයි කුටි හදන එක නෙවෙයි ඒ හැමතැනම කලින් බෞද්ධයෙක් කියලා නම් තථාගතයන් වහන්සේගේ අවබෝධය මැනවින් දරා ගන්න ඕන ඒ අවබෝධයේ තියෙන දේ පුරුදු කරන්න ඕන ඒ අවබෝධය තුල නැති දේ පුරුදු නොකළ යුතුයි ඒ අවබෝධය විද්‍යාව කියන්නේ නිර්වාණය අර්ථ කොටගෙන දේශිත ධර්මයට කියනවා සාකාතෝ භගවතා ධම්මෝ විද්‍යාව පරම අර්ථය කොටගෙන නැත්නම් නිවන පරම අර්ථ කොටගෙන නැත්නම් අරහත් ඵලයේ පරම අර්ථය කොටගෙන දේශනා කොට වදාළ ශ්‍රීමුක වචන ටිකට කියනවා ධර්මය කියලා ඒ විද්‍යාවේ ආලෝකය තමන් දන්නේ නැත්නම් ඒ අය බෞද්ධ නොවේ ඒ අයට තිසරණ සරණ නැහැ එයට ආකාරي ශ්‍රද්ධාව නැහැ අමූලික ශ්‍රද්ධාව තියෙනවා බුද්ධ සරණ කියලා නමට සරණ ගිහිපයි කියන අමූලික ශ්‍රද්ධාව යුක්ත කෙනා මමත් ඔබලත් එහෙමයි හිතා හිටි මම දන්නේ දැනුත් එහෙම නැති ඔබල නේ බුදුරණාහිලාගේ ධර්මයේ මොකද්දවත් කියලා දන්නේ නැති නිකන් සීල සරණ ගියාට ඒක සීලේ නෙවෙයි තිසරණ සරණ සහිත සීල නෙවෙයි ඒක තිසරණ සරණයි හැම දෙයකටම මුල ඒවත් සුතය සුත වරිසාව කියන්නේ සුතවත් අරිසාවකයටයි සීලය සමාධිය දානෙ ඔක්කොම පැනෙන්නේ සුතය කියන්නේ බුදුරණාහිලාගේ අවබෝධයේ තානුව හික්මීම බුදුරණාහිලාගේ අවබෝධයෙන් අනුව දෙන්නා වූ දානෙයි තිසරණ සරණීයත දානෙයි බුදුරණාහිලාගේ අවබෝධයෙන් අනුව ජීවිතේ සමාදන් වෙන ජීවිතේ ළඟා කර ගන්න හික්මෙන වැඩපිළිවෙලයි සීලය කියන්නේ බුදුරණාහිලාගේ ධර්මයේ දැන ඒට අනුකූලව ධර්මයේ හැසිරීමයි නිවන් මඟ කියන්නේ ඒට අනුව වඩන සමාධියයි සම්මා සමාධියයි මේ සමාධිය හැමදාම ලෝකෙ තුනේ නමුත් තථාගතයන් වහන්සේලාගේ අවබෝධය දන්නේ නැතුව මොන සමාධියදුවත් ඒක සම්මා සමාධිය වෙන්නේ නැත ඒ නිසා හැම දෙයකටම මුල තිසරණ සරණ නැත්නම් ධර්ම දැනීම ඒ දැනීම තුළ පිහිටා කටයුතු කරන කෙනා කියන සුතවා අරියස සුතවා කියන්නේ සුතේ යුතු කෙනා හෙවත් ධර්ම ශ්‍රවණේ යුතු කෙනා දහම් අහපු කෙනා ඒ අහපු දහම දරාගත්ත කෙනා මේ සුතවා කියන එක තථාගතයන් වහන්සේම මජ්ක්‍ධිම නිකායේ එක සූත්‍රයක අංග භාගයෙන් පනවනවා ඒක තමයි මොකද්ද? කට්ටියාලේ පිසුතා, දතා, වචසා පරිපිතා, මනසානුපේක්ඛිතා, දෙක්තිය සුපරිදා කියන මේ වචන පහ. මේ වචන පහෙන් යුක්ත කෙනාට කියනවා තිසරණ සරණ ගිය කෙනා ආකාරුති සද්ධාවට පැමිණිච්ච කෙනා. මොකද්ද ඔක වචන වල අර්ථ? මම කියන්නම්. සුතා කියන්නේ එහෙනම් කතා කරන සේකී කෙනකින් හෝ ශ්‍රාවකයෙකින් ඒ උතුම් අවබෝධය අහන්න ලැබෙනවා. මුලැමැදාද පිරිසිදු පරිපූර්ණ වචන අර්ථ සහිතව මේ නිවන් මඟ ගැන ඇහෙනවා. ඒයිට අදාළ කුසලයේ අකුසලයේ ඇහෙන සම්මා දිට්ඨිය ගැන අහන්න ලැබෙනවා මේක තමයි සුතා කියන එක මේක වචනාර්ථ සහිතව දරා ගැනීම තමයි දතා කියන්නේ ඒ අසුවා වූ ධර්මයේ මනවින් අධ්‍යාත්මයේ ධාරණය කරගන්නවා මෙයයි කළ යුත්තේ මෙයයි නකළ යුත්තේ මෙයයි නිවනට උපකාර වෙන්නේ මෙයයි සසර ගමනට උපකාර වෙන්නේ කියලා කුසලයේ අකුසලයේ දරා ගන්නවා ඇහුව පමණින් මේක අත්හරින සමහර හරක් ternary දානවා කි මේක ඕනේ නැහැ කියලා එතන සුතවත් බව නැහැ අහලා දරා ගන්නවා දරාගෙන වචනේ අර්ථ දැනගන්න ඕනේ. අවිජ්ජාව කියලා දරාගෙන තියෙනවනේ. ප්‍රාණාති පානාතිපත අවිරමණී කියලා දරාගෙන තියෙනවනේ. නමුත් ඒකේ හාත්පස අර්ථය දැනගන්න ඕනේ. දැන් බොරු කියන්නේ නැහැ කියලා දරාගෙන ඉන්නවනේ. නමුත් බොරු නොකියන්නේ කොහොමද කියලා හාත්පස විමස ගන්න ඕනේ. නම් මම කිව්වනේ එයින් දැකලා දන්නේ නැහැ කි දැක්කේ නැහැ කියනවා. ඒක තමයි වචනේ වචසහ ಪರಿචිතාව. ලෝකේ කියන පොත්පත්වල වචනේ පුරුදු කිරීම කියලා ඔකට. ඒක වැරදි. වචනේ පුරුදු කරනවට පාලියෙන් කියන්නේ සජ්ජහයනාව. දැන් ඔය කරණීය මෙත්ත කුසලේන යන්තා සන්තප්පදන් ඒ කියන්නේ සජ්ජහයනාව. අද වචසහ ಪರಿචිතා කියන එකට පොත්වල තියෙනවා සූත්‍ර පොත්වල පරිවර්තනවල වෙච්ච වැරදි. ලෝකේ මේව ගිලීලා තියෙනවා. හැම ට්‍රාන්ස්ලේට් එකම හිමයි. ඒකද කියනවා වචනේ පුරුදු කරනවා කියන. මේක වැරදි. සජ්ජායනාව කියන්නේ වචනේ පුරුදු කිරීම. වචසා පරිස්සදා කියන වචනේ ගහවපස අර්ථය හඳුනා ගැනීම. පැහැදිලිද? මේ තවම සුතවත් අරිසාවගේ කියලා නැහැ. මේ තුමුණියන්ගේ. සුතවත් අරිසාවගේ කොළටි 3-5ක් තියෙනවා මේක තුන. අන්නේ වචනේ අර්ථය දැනගෙන ඒ වචන අර්ථ දැන ඒක මනසට ගලපා ගන්න. අභිජ්ජාව කියන්නේ මේක. ව්‍යාපාදේ කියන්නේ මේක. අදේ ගුණාද චුට්ටක් හරි. කුසලේ කියන්නේ මේක. අකුසලේ කියන්නේ මේක. අභිජ්ජාව කියන්නේ අර්ථය හරි ගියාද? අන්න ඒක මනසට අනුව ගලපා ගත යුතුයි. කොහොමද අවිජ්ජාව කියන්නේ? ඒ අවිජ්ජාව කියන කාරණය මනසින් දැන ඒට අනුව ගලපා ගන්න ඕනේ. ඇයි? මේ ධර්මයේ මනසෙන් පුරුදු පුහුණු කළ යුද්ධයක් නේ. මනසෙන් දත යුද්ධයක්. ඇයි? කයෙන් වරදක් කරන්න ආවට පස්සේ මේක නොකළ යුතුයි කියලා මනසෙන් මුලින්ම පෙන්වා දෙන්නේ. එහෙනම් මනසට අනුව ගලපා දකිමින් වාසය කරන ධර්මයක් නේ. නෑ නෑ මේක නොකළ යුතුයි. මගේ බිරිඳ ඉක්මවා මං හිතක් හෝ සකස් නොකළ යුතුයි කියලා මනසින් මේක පෙන්වා දෙන්නේ ධර්ම දැනීම තියෙන කෙනා, ධර්මයේ දරාගත් කෙනා, ධර්මයේ වචනාර්ථ විමසාගත් කෙනා මනසින් පෙන්වා දෙන මේක නොකළ යුතුයි මේක කළ යුතුයි. අන්න ඒ දැක්ම ඔහු පුරුදු කරද්දී කියනවා ditthiya suppatiwita. ඒ දැක්ම, ඒ තථාගතයන් වහන්සේගේ අවබෝධය වූ ඒ දැක්ම ඔහුගේ ජීවිතය තුළ මැනවි පිරිපහදු වෙනවා, සුපිරිසිදු වෙනවා. දැන් ඔයාලට මෙච්චර කාලා අවිද්‍යාව කියලා ඒකේ අර්ථය තේරුම් ගන්න කියලාද? දැන් යම් මට්ටමකින් ඒක පිරිපහදුවක් වුණා නම් ඒක තමයි ඒ කාරණේ සම්බන්ධයෙන් ditthiya suppatiwita කියන අර්ථය. ප්‍රාණාධිපාතය දැනගත්තේ නැති කෙනා සතරගණසක ධර්මයේ අහලා ඒක දරාගෙන මොකද්ද මේ ප්‍රාණාධිපාතය කියන එක වචනේ අර්ථය විමසගෙන ඒක මනසින් ගලපා ගන්න. ගලපා ගත්තට පස්සේ ඔහුගේ ඒ කාරණේ සම්බන්ධයෙන් ආ ප්‍රාණාධිපාතය වෙන්නේ මෙහෙමයි. නොවෙන්නේ මෙහෙමයි කියලා දැක්ම පිරිසුදු වෙනවා. මේකට කියනවා ditthiya suppatiwita. මෙන්න මේ අංග පහ තියෙනවා. ඔහුට කියනවා ආකාරවත් සද්ධාහට පැමිණිච්ච කෙනා ධර්මයේ පවතිනව ආකාරයට ඇති වෙච්ච පැහැදිලි යුතු කෙනා සිසරණ සරණ ගිය කෙනා සම්මාදිට්ඨිය තියෙන කෙනා හොඳයි මොනවාරි තියෙනවද දැනගන්න නැත්නම් ගෙවල් යන්න පුළුවන් තියෙනවනම් අහන්න පුළුවන් සම්මාදිට්ඨිය ගැන කිව්වා ඉදිරි අංග දැනගන්න ඕන නැන්නේ කැමති කෙනෙකුට ප්‍රශ්න අහන්න පුළුවන් කියන්න
සිත අපරගන්නට මුලින්ම කරන්න ඕන දැන් සම්මාදිට්ඨිය
හොඳයි හොඳයි ඒක තමයි දෙවෙනි අංගය දැක්මට පැමිණිච්ච කෙනා අර්ශමගේ දෙවෙනි අංගය මොකද සම්මා සංකල්පය මිත්‍යා මාර්ගයේ දෙවෙනි අංගය මොකද්ද මිත්‍යා සංකල්පය මිත්‍යා සංකල්පය තුළ පණවන්නේ මොකද්ද අවිජ්ජා ව්‍යාපාද හිංසාව නේ සම්මා සංකල්පය තුළ පණවන්නේ මොකද්ද අනවිජ්ජා ව්‍යාපාද අවිහිංසා නැත්නම් කාමයෙන් මෙම යාම ව්‍යාපාදයෙන් මෙම යාම හිංසාවෙන් වෙන් යාම හරි එහෙනම් ආරෂ්ඨ මාර්ගයේ දැන් අර ගැලපෙන්නේ නැද්ද දසකුසල් දහම් වල මනසෙන් කරන පාප කර්මෙන්ද? ඈ? පැහැදිලි නේද? එහෙනම් මහතෝ එතනයි මේ ප්‍රශ්නෙට උත්තරේ. ඒවත් සම්මා සංකල්පයේ දරාගත යුතුයි. අභිජ්ජාව සැකසෙද්දි, ව්‍යාපාදේ සැකසෙද්දි අපි මොකද කරන්නේ? මනසේ පිහිටවා ගන්නවා. දැන් මනසෙන් පෙන්වන්නේ ඕනඹට මෙහෙම පාපයක් සැකසන ඔබ සීමුලා වෙලා ඉන්නේ. ඒ කියන්නේ දැන් මනසෙ මොකුත් නැහැ පිහිටි අරමුණක්. ඒකට කියනවා පිහිටි අරමුණක් හෝ මොකක් හෝ ඒවා යම් කෙනෙක් මේ ධර්මයට අනුකූල වූ මනස ක්‍රියාත්මක කරන්නේ නැත්නම් ඒකට කියනවා මෝහයේ යුක්ත බව අවිද්‍යාවෙන් යුක්ත බව. එතකොට කෙනෙක් ඒ ඇසුවා වූ ධහමට යටත් ඔහුගේ මනස ක්‍රියාකාරී කිරීමම සම්මා සංකල්පනාව. ඒක තථාගතයන් වහන්සේ පෙන්වනවා අර අවිද්‍යා ව්‍යාපාදයට විරුද්ධව මොකද්ද? මෛත්‍රී සිත වඩන එක. අසුභ ආදී ආකල්පයක් ඔහුගේ ජීවිතය තුළ ඔහු පුරුදු කරගන්නේ නේ? අනුස්සති 10ක් පෙන්වනවා. බුද්ධානුස්මති, ධම්මානුස්මති, සංඝානුස්මති, සීලානුස්මති, ත්‍යාගානුස්මති ඒවත් දුන්නා වූ දාන ගැන කරපු අපෝපස්ථාන ගැන කරන ලද කැපකිරීම ගැන නැවත එයට අනුසිහි කිරීම. දේවතානුස්මති, කායගතාසති, මරණානුස්මති සහ උපසමානුස්මති කියලා එකක් මා කිව්වේ නෑ ආනාපාන සති. ඕකනම් කරන්න එපා කට්ටිය එකපාරට. ලොකු හේතුව නිසා කියන්නේ. අභිජ්ජාවත් ගලපගත්තේ නැති අතෝ කොහොමද කරන්නේ? ඒක ධම්ම යන්න එපා. ඔබ ඉස්සෙල්ලා බුදුරණන් ආශ්‍රයේ උපිලෙහි ඉක්මෙන්. බුදුරණන් ආශ්‍රය පැනෙවි. කාම සංකල්පයෙන් මෙන් වෙන්නේ. ව්‍යාපාද සංකල්පයෙන් මෙන් වෙන්නේ. නේ? හිංසා සංකල්පයෙන් මෙන් යාමනේ. එතන මූලික කොට පනවන්න පුළුවන් මෛත්‍රී සිත. අසුබ. මෙන්න ධර්මයේ මේ කායක පවතිනා වූ සත්‍ය වූ අසාර ස්වභාවය ගැන විමසාගෙන හොඳේ අසුභය කියන කේ අර්ථය දැන් ඕක සාරයිද මතු පිටින් නම් ටිකක් සාරවත් වගේ නමුත් මේ මතු පිට සාරය පැය 6-7 පවත් ගන්න පුළුවන්ද ඒක අසාර ස්වභාවයක අසාරව ස්වභාවයක් පැනෙන්නේ නැද්ද කුරුණු දෙරේ ඇවිල්ලා දාඩිය දාලානේ කුණු දූලි වැකිලා කබ ඇවිල්ලා හොටු ඇවිල්ලා මේ උරුම තෙල් ඇවිල්ලා මේ දාඩිය වැකිරලානේ පුළුවන්ද මේක සාරව ස්වභාවයක විදිහට දිගට පවත් ගන්න කාපු විපුටික කනකම් හොඳට සාරවත් කාල මේ කෙල්ල තලපේ හප හප ඉඳලා ඒක ගිල්ලට පස්සේ ටික පැය කිහිපයකින් මේක ජීර්ණ වෙලා බුද මාර්ගයේ කක්ක වෙලා තැන්පත් වෙන එක සාරවත්ද ඒ අසුචි ටික පිට කරද්දී ඒක සාරයිද සාරවත්ද නැත්නම් මේ අරගෙන තැන්පත් කරගන්නේ කොහේයි නේ අසාරයි නමුත් පවතිනා වූ සත්‍යකින්ම සත්‍ය වශයෙන්ම පවතින අසාර ස්වභාවය ගැන විමසා ගැනීමට කියනවා මේ අසුභ සංකල්පය ආතල්ප අසාර ස්වභාවයට සමව පවතන ආතල්පයේ අසුභ සංකල්පය හරි එතකොට ඒක කුමන ආකාරයකින් විමසා ගන්න තමන්ගේ කයි අනුගේ කයි නෙවෙයි පැහැදිලි මෛත්‍රී සංකල්පනේ කෙනෙක් දැන් ඒ අසුවව ධර්මයට දරාගෙන අභිජ්ජායෙන් මෙන් වෙන හදන එක තමයි ප්‍රබල පහරක් තියෙනවා හැම විටම මේක වෙනවා මරණ සතිය ගත්තත් ඒක වෙනවා බුද්ධානුස්මතිය ගත්තත් ඒක වෙනවා නේ බුද්ධානුස්මතිය කියන එකේ වචනේ අර්ථය මොකද්ද බුදුරන් වහන්සේලාගේ ජීවිතයට අනුව පවත්තන අවධානය ඒ උත්තමයේ ජීවිතයේ අරහන් ගුණය ප්‍රකට වෙච්ච අවස්ථාව ගැන සිහි කර කර ඉන්නවා ඒ උත්තමයේ ජීවිතයේ අනුත්තර පුරුෂධම සාර්ථී ගුණය ප්‍රකට වෙච්ච අවස්ථාව සිහි කර කර ඉන්නවා අඟුලිමාල දමනේ මජ්ක්‍ධිම නිකායේ දෙවනි පොතේ අඟුලිමාල සූත්‍රයේ ඒකේ උත්තමයේ අනුත්තර පුරුෂධම සාර්ථී ගුණය තමයි ප්‍රබලව ප්‍රකට වෙන්නේ එතන අරහං ගුණේ සම්මා සම්බුද්ධ ගුණේ සුගත ගුණේ ඔක්කොම ප්‍රකටයි. නමුත් එතන ප්‍රබලව ප්‍රකට වෙනවා. ඒ උත්තමයේ අනුත්තර පුරුෂම සාර්ථී ගුණේ ඒකමිනේ කර කර ඉන්නවා. ඒ උත්තමයේ ඥාණයෙන් දේශනා කොට වදාළ විමානවත ප්‍රේතවත පොත්වහන්සේ පොඩ්ඩක් කියව ගන්නවා. ඒකට අනුව මෙනෙහි කරනවා. බුදුරජාණන්සේගේ දැක්ම විටින් විට. දැන් නම් බුදුරජාණන්සේලාගේ පෙර ජීවිත කතා සිය කරගෙන ඉන්නවා ජාතක කතා. දැන් නම් අර දීගනිකාය පොත්වහන්සේගේ තේන සූදස්සනාදී ඒ සූත්‍ර මකා දේවාදී ඒව කියව ගන්නවා. නේ බුදුරණස්ලාගේ අවබෝධය මෙලෝ පරිලෝ අනුත්තර පුරිස්තම සාර්ථි නෙමෙයි ඒක ප්‍රකට වෙනවා ලෝකවිදු ගුණේ ඒ සූත්‍ර ප්‍රකට විද්‍යාචාරණ ගුණේ සම්මා සම්බුද්ධත්වයේ ආදී නානපකරේ ඒ ජීවිතේ කතා අකුවත් අවස්ථා වලට අනුව බුදුරණස්ලාගේ ජීවිත රණුව විටින් විට ඒ අවධානය අඛණ්ඩව පවත්වන මේකට කියන බුද්ධ අනුස්මතිය නැතුව මේ ඉතිපිසෝ භගව අරහං 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 කියුවට ඒක වෙන්නේ නැහැ ඒක මහා මෝහ වැඩ මුලාවිච්ච වැඩ අනවබෝධයෙන් කරපු වැඩ එයා ඒ සිංහලෙන් ඒ බුදුරණස්සලාගේ ජීවිතයට අනුකූලව මනස අවධානයක් නැවත නැවත පවත්වනවා මේක බුද්ධ අනුස්මතිය බුදුරණස්සලාගේ අවබෝධකට වඩා ධර්මයට අනුව මේකයි කුසලයේ මේකයි අකුසලයේ මේකයි අවිජ්ජා මේකයි විජ්ජා අර්ථය මේකයි ව්‍යාපාදේ මේකයි ව්‍යාපාදේ අර්ථය ආදී කූපට වදාළ මේකයි අත්තිමාතා අත්තිපිතා කියන කේ අර්ථය කියලා ඒ ධර්මයන්ට අනුකූලව මනස අවධානය පවත්ව ගන්නවා සිහි කිරීමක් යනවා ධම්මානුස්මතිය ඒ ධර්මයට අනුකූලව පවත්වන මනසේ අවධානය ධම්මානුස්මතිය හරි සංඝානුස්මතිය ඒ බුදුරණාහිලාගේ ඒ උතුම් අවබෝධය තුළ සංඝයා කවුද කියලා පෙන්වලා තියෙනවා ඒ සංඝයාගේ තැන සංඝයාගේ විශේෂ කොට වදාළ විශේෂ ගුණස්කන්ධයන් තියෙනවා ඒ උත්තරම ජීවිත කතා තියෙනවා අඟුලිමාල සූත්‍රෙත් එතන සංඝානුස්මතියකට ගන්න පුළුවන් එතන තියෙන ධර්මයේ ධම්මානුස්මතියට ගන්න පුළුවන් ඒ කිනකට බැඳිලා තියෙනවා හරි එතකොට දීගණිකාය පළවෙනි පොත්පතක පුරාවට සංඝයා කවුද බුදුරණසේගේ අවබෝධය ධර්මයේ මොකද්ද බුදුරණසේ කවුද කියලා ලස්සනට පෙන්වන දෙන ප්‍රබල පොතහසේ නම තමයි දීගණිකාය පළවෙනි පොත. ඔබල සංඝයා කවුද කියලා හඳුනගන්න නම් දීගණිකාය පළවෙනි පොත්පතහසේ අනිවාර්යයෙන්ම කියවගන්න. තේරී ගාථා පොත්පතහසේ අනිවාර්යයෙන්ම කියවගන්න. එතකොට ඔබට තේරෙයි සංඝයා කියන්නේ ඒ උත්තරීතර වචනේ අර්ථය වාදේවි. මේ වචනේ අර්ථය අද කෙලසල දාලා තියෙන ලෝකෙ. විනාශ කළ තියෙන්නේ. ඒ අර්ථය හංගලා තියෙන්නේ. කුණු දූවි වලින් මඩ වලින් වහලා දාලා තියෙනවා. හරි? අද ලෝකේ සංඝ කුවාමනේ මිනිස්සු බය වෙලා යනවා. නැද්ද මහත්තයෝ? හොස්පිටල් වල වෛද්‍යවරයෙම් පොලිසිය හැමයි ගන්නයි සංඝයා කුවා මූණ මෙහෙම වෙනවා. නර්ස්ලා එහෙම ඇහුවොත් අපිට කියලා තියෙනවා සමහර අය සංඝයා කුවා. මේ යන්නේ. ඔපිස්තලය සංඝ නාමය විනාශ කරලා තියෙනවා. හැබැයි ඒ හැකිලේ නැත්තෝගේ තියෙන අඩුපාඩුව තමයි ඒ තථාගතයන් වහන්සේලාගේ අවබෝධය කියවගත්තේ නැති එකේ විපාක. ඒ උත්තමේ බලනවා දීගණිකාය පළවෙනි පුත්තාසේ පුරාවට තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය මොකද්ද? විද්‍යාචරණය කියන ගුණය මොකද්ද? ලෝකවිදූ ගුණය මොකද්ද? ඒ ගුණ තුල පිහිටා දේශනා කොට වදාළ ධර්මස්තන්දේ මොකද්ද? ඒ ධර්මය තුල පනවන සීල සමාධි ප්‍රඥා කියන කොටස මොකද්ද? අර්ථය මොකද්ද කියලා මැනවින් අප්‍රමාණ කොට විග්‍රහ කොට වදාළ දේශනාව. ඒ අන්න ඒ සීල සමාධි ප්‍රඥා කියන ධර්ම ධාතුවට යටත්ව ඉපදෙන බිහි වෙන ජාත වෙන ඒ තථාගත ධර්ම ධාතුට අනුව අනුජාත වෙන ඒ ලේ ධාතුවේ උපදින ශාවකයා කවුද කියලා මැනවින් පෙන්නනවා. ඔබලා කියව ගන්න. අන්න ඒ සිහි කිරීම යටතේ සංඥා උදෙසා දන් දෙන්නේ. තේර තේරි ගාථා පොත කියව ගන්න. ඒ සිහි කිරීම යටතේ සංඝානුස්මතියක් උපදවාගෙන සංඥා උදෙසා දන් දෙන්නේ. එහෙම නැතුව මොහෙන් සංඥා උදෙසා දන් දෙන්න පෙක මහත්වල මානසස නැහැ. නමුත් ධර්මයේ ගලපා ගත්තට පස්සේ අර දීපු දාන ඔක්කොම ඒකට යටත්ව ගලපාගෙන සතුට සිත උපදව ගන්න. වස්තයෙන්නේ තමයි. හරි? ඒ දීලා අර තුන්වෙනි අවස්ථාව දුන්නට පස්සේ මැරෙනකන් ඒ හිත නැවත නැවත සීකල සතුටේ යුතුයි. හරි? ඉතින් ඊට පස්සේ කායගත සති. මේ කයට අනුව පවත්වන කය යම්මෝ ඉරියවක පවතීද? ඒ ඉරියවේ කයට අනුව පවත්වන අවධානයට කියනවා කායගත සති. ඒකේ එක කොටසක් තමයි අසුබය හෙවත් කයේ පවතිනා වූ අසාරු ස්වභාවය ගැන යලි යලි විමසා බැලීම මනසින් නේ. කෙස් කියන කොටසේ තියෙන අසාරු ස්වභාවය විමසා බලන්න. ලොම් කියන යම් තාක් මේ ලොම් ඇද්ද මේ කය පුරා මේ ලොම් වල තියෙන පවතින අසාරු ස්වභාවය විමසා බලන්න. මේ කොටස හඳුන ගන්න. දැන් අපිට පැක් එක පිටින්නේ නේ. ඒ වික්ෂු ඉස්සරවට බලනවා ගැන කියද්දී වචන උපමාවක් තියෙනවා. බෝල් පොයින්ට් පෑනක් කැවති කෙනෙක් කඩේකට ගිහිල්ලා බෝල් පොයින්ට් පෑනක් ඉල්ලනවා. ඒ වචනේ ඒක විදිහටම කියනවා. කඩේ මුදලාලි මහත්තයා දෙනවා බෝල් පොයින්ට් පෑන අර කෑලි ටික ඔක්කොම කරවලා මෙන්න කියලා. අපිට මොකද තේින්නේ? හ්ම්? අපිට එන්නේ නැහැ බෝල් පොයින්ට් පෑන පුරු පිස්සුද කියලා හයිනේ. එතකොට අන්න ඒ වගේ මේ කොටස් ගොඩකින් සැකස හැබැයි කෙනෙක් දෙනවා අර ඔක්කොම කොටස් හයි කළා. ඒක සතුටෙන් පිළි අරන් අපි අරගෙන එනවා. එහෙනම් මෙතුවක් සංසාරේ අපි මේ කයක් ගැන විශ්සගතේ නැති නිසා, තමන්ගේ කය ගැන විශ්සගතේ නැති නිසා මොකද කරේ? අපි සතුටින් අපේ කය පිළිගත්තා. අපේ කය අපි සතුටින් තෘප්තිමත් පිළිගත්ත නිසා මේ කය තෘප්තිමත් කරන්න තවත් කය ආශාවෙන් මුලාවෙන් ලං කරගත්තා නේ. නමුත් අපි මේ කයෙහි මේ කොටස් ගොඩක එකතුව ගැන විමසා ගත්තා නම් සංසාර ගමනේ අපි එහෙනම් මේ කයෙන් නිදහස් වෙලා, එහෙනම් මේ කය කොටස් 31ක් තථාගතයන්සේ මූලික වශයෙන් පනවනවා. කෙස්, ලොම්, නියපොතු, දත්, සම්, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අත්මාව, මේ පාචීරය කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ මැට කට්ටයි යට දෙක වෙන් කරන මස්ල දැල්ලක් තියෙනවා. මේ ඇට කට්ට ඕප මේ මේ උඩ කට්ටේ කපලා මේ කට්ටේ අරිද්දි මේ මස්ල දැල්ලකින් මේ කුහර දෙක මේ කට්ට දෙක වෙන් කරපු මස් මාංශයක් තියෙනවා. මේක අප්‍රකටයි ගොඩක් අය දෙකම මේ කියුවේ පාචීරය. හන්දේ පාචීරය කියලා කොටසක් තියෙනවා. ගොඩක් අසුබවන වර්ධනේ දන්නේ නැහැ මේක. වෛද්‍යවරු දන්නේ නැති. ඒ ශේෂ්ඨ නැති අය ගොඩක් දරාගෙන නැහැ මේක. ඒකයි මේ වචන කිව්වේ. පාචීරය. ඊට පස්සේ අර බඩදිව කියලා කියනවා. සමාජයේ පිටපස්සේ පොඩි කෑල්ලක් තියෙනවා. පසුපසින්. හරි? අග්නාශයෙන් උත්තේ නම වැඩක් නැහැ. ඒව හොයන්න කියලා නැහැ. අග්නාශය පෙනහැලි. කොටස් ගොඩක් මේකයි. පෙනහැලි තියෙනවා. පෙනහැලි දෙකක්. ඊට පස්සේ කුඩා බඩවැල. මහා බඩවැල. ආමාශය. මේ මේ මහා බඩවැලේ කෙරවල තියෙන බුදු මාර්ගයේ හෙවත් ඒ පිරී තියෙන අසූචි. ඔන්න කොමලකින් එක කොටස් කැයි වර. ඊට පස්සේ පිත්තේ පිත්තාශය මේ පිත්තේ. පිත සෙම සරව යම් උදාසකම සරව ගෙඩි හට ගන්නවනේ සරව ලේ. ඊට පස්සේ දහඩිය මේක කපාදිය තියෙන මේද තෙල නේ. තව කඳුළු මේ වරුණු තෙල කෙල සොටු මෙන්න මේ මේ සඳ මිදුළු මේ හැම ජොයින්ට් එකකම තියෙන ඒ ජෙල් ස්වභාවයේ සඳ මිදුළු සහ මේ මුත්‍රා කියන මේ මුත්‍රාශය පිරී පවතින මුත්‍රා කියන කොටස් ටික ගැන අඩුම මෙන්න මේ කොටස් 31කින් සමන්විත මේ කය කොටස් වශයෙන් විමසා ගන්න කියනවා. තමන්ගේ කයෙහි ඉන්න ඉරියව්වේ කාය දතා සතිය. ඒ යම් වූ ඉරියව්වක කාය කයේ ගතිය යම් වෙන්නේ ඒට අනුව පවතන අවධානය. අපි වාඩි වෙලා ඉන්නවා මේ අනුව පවතන අවධානය. අපි කකුල් දෙක නවාගෙන ඒ ඉරියව්වේ තමයි මේක විමස ගන්න. අපි හිටගෙන නම් ඉන්නේ හිටගෙන ඉරියව්වේ තමයි මේක විමස ගන්න. හා සැතපීලා නම් හාන්සේ ඉරියව්ව නම් ඉන්නේ හාන්සේ ඉරියව්ව තමයි ඒට කය මෙසේගෙන යන. හොඳේ පැහැදිලිද? ඔන්න මහත්තයෝ ඔබේ ප්‍රශ්නට එක උත්තරයක්. යම් වූ භාවනා අරමුණක අඩුම ධර්මයක හෝ වේවා මනසේ අවධානය පිහිටුවගත් සැනින් ඔහු කාම ලෝකයටයි පිට මොහයෙන් වෙන්නේලා. ඒ කියන්නේ කාම ලෝකයේ මේ පිහිට නොපිහිටපු හිතක මනසේ යම් වූ භාවනා අරමුණක සිහිය නොපි අවධානය පිහිටවපු නැති හිතක තියෙන්නේ එක්ක මොහේ. එක්ක ඒ මොහේට දා උපදින කාද හෝ දේශයයි පිට යම් වූ ආකල්පයක් සංකල්පයක් විමසා ගැනීමක් විතක්කයක් අතීත හෝ අනාගත හෝ වර්තමානයේ ගැන. නමුත් මේ තුනම බැහැර කළ දාලා වර්තමානයේ වූ මනසේ ඒ තථාගතයන් වහන්සේලගේ අවබෝධයට යටත් වුණු සම්මා සංකල්පය දරා ගන්න. සම්මා දිට්ඨිය තියෙනවද? මුල තියෙනවා. ඒ මුලට යටත් වුණු ශ්‍රද්ධාව පුරුදු කරනවා. මේ මුල ඇහෙන්නේ ඔබලට. ඒ මුල අහලා ඒ මුලට අනුගත වුණු ධර්මයේ හැසිරීමේවත් ශ්‍රද්ධා අනුසාරී බව ඔහු මේ විදිහට දරා ගන්නවා. ඒ ශ්‍රද්ධා අනුසාරී බවට පැමිණි ශණින් ඔහුට ඇත්තරනවා කාම ලෝකයේ මෝහය. ඇයි? මනසේ භාවනා අරමුණ පිහිටවාගෙන යමු අවධානය පිහිටවල තථාගතයන්ගේ විද්‍යාවට යටත් වුණා. ඒ තථාගතයන්ගේ විද්‍යාවට යටත් වුණු ගමන්ම ඔහු කාම ලෝකයේ අවිද්‍යාවට යටත් වුණු මෝහය, දේශේ රාගේ බැහැර වෙලා ඇතහැරිලා චාගෝ පටිසගෝ මුඛනාලෝ වෙලා. හැබැයි මේක ස්ථිර නැහැ. අපි තුල රාග දේශ මොහ බලවත් නිසා, අපි තුල මනසේ පිහිටි අවධානයේ සිහි අඩු නිසා අරය නැවත මේකට එනවා. අපි මොකද කරන්නේ? ඔන්න දැන් සටන පටන් ගන්නවා. සාධාරණකාරිකාවක පටිසෝතගාමි වැඩ පිළිවෙල වතුරේ පීනන්නේ, හැබැයි බොහොම දුකසේ පීනනවා. අන්න එනවා නැවත සටන් කොට නැවත අපි අධිපති බව ලබනවා මේක. ආයෙත් පොඩ්ඩක් පීනනදී ආයෙත් පල්ලෙහාට එනවා, ආයෙත් කොහොම හරි පට ගන්නේ ආයෙත් පීනනවා. ඔන්න ඕක. හැබැයි මුලින්ම නතර වෙලා ඉන්නේ, එකපාරට පීනන්න බෑ මෙයා. මුලින්ම පොඩ්ඩක් හුරු වෙනවා ඒ සටහනත් එක දරා ගන්න දවස් කිහිපයක්. නේ මේක ඇහුව පමණින් තමගේ දෘෂ්ටි ටික අතර ගන්න මේකට කැමතිත් නැහැ නේද? සමහර ඒව නෙමෙයි. ඒ අතහැරීම තමයි නැවතින්නේ. ඒ නැවතුණ ගමන් පිහිනන්න අද පොඩ්ඩක් යා නතර වෙලා ඉන්නවා. මේක හිමී මීට ගන්නවා. අන්න චුට්ට චුට්ට පිහිනන්න ගන්න උත්සාහය මේ කියන්නේ. අන්න සම්මා සංකල්පෙන් උපදව ගැනීම පිණිස මිත්‍යා සංකල්පනා හේවත් කැළඹෙන දැක්මට යටත් වුණු අභිජ්ජා ව්‍යාපාද වලට මිත්‍යා දෘෂ්ටියට යටත් වුණු ආකල්ප සම්පතිය ප්‍රහාණය කිරීම පිණිස මනසේ සම්මා දිට්ඨියට යටත් වුණු අනවිද්‍යා අව්‍යාපාද සම්මා දිට්ඨියට යටත් වුණු දසවස්තුක මේ දැක්ම තමයි අධ්‍යාත්මයේ උපදව ගැනීම පිණිස වෙහෙසෙනවා, දුෂ්කරයි. හැබැයි වැඩ කරනවා. මෙයා එක තැනකට වෙලා නැහැ නෙවෙයි. සක්මණේ පරයන්කේ පැවිදිච්ච කෙනෙක්, ගිහිජීවිතේ නිදහස් වෙන කෙනෙක් සක්මණේ පරයන්කේ. නමුත් වැඩ කරන ගමන් හෝ මනසේ හටගන්න අභිජ්ජාව දකින්නවනේ. ඒක බැහැර කළා ඒ වෙලාවට හෝ ඒ හිතර කරහ දාල සතරපාය දුක පෙන්න මේ සංවේගවත් වටත් මෙතෙන්ටයි කියන්නේ. ඒක සම්මා සංකල්පයක්. මරණ සතියනේ සම්මා සතරපා බය, අනිත් අතීත සංසාර දුක, අනාගත සසරේ බය, ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් එයා නැවත නැවත මෙනෙහි කරමින් මේ ජීවිතේ ජීවත් කරන්න විඳින දුක, ඒවත් ආහාර සොයාම නිසා විඳිය යුතු දුක විමසා බලනවා. මේ ඔක්කොම සම්මා සංකල්පයි. මෙන්න මේ විදිහට ඔහු මැද ඒවත් ආරක්ෂා මාර්ගයේ පුරුදු පුහුණු කරන්න වර්තමානය තුළ භාවන අරමුණක සිය පිහිටවා ගනිමින් කාම ලෝකයේ රාග දේශ මොහ ප්‍රහාණය කිරීම සංසිදීමට වෙහෙසෙන ගමන් ඔහු ක්‍රමක්‍රමයෙන් මුළු ජීවිතේ ඒ ධහමුන්ට යටත් ඒ ධහමුන් තුළ පිහිටා ක්‍රමක්‍රමයෙන් උත්සාහය වෙහෙසක් ගන්නවා. මේ උත්සාහය වෙහෙස ගන්න හැම මොහොතකම යම් වූ දිනක ඒ තථාගත සම්මා සම්බුදු ශාසනයක තුළ පිහිටලා ඒ උත්තරීතර භාග්‍යතුන් වහන්සේලාගේ අවබෝධයට දාව බිහි වෙන ඒ උතුම් සෝතාපන්න කෙනෙක්, සකදාගාමි කෙනෙක්, අනාගාමි කෙනෙක්, අරහත් කෙනෙක් බිහි වෙන පිණිස ඒකාන්ත වැඩ පිළිවෙලට ආපු උත්තමෙක්. ඒ අත්තොන්ට කියනවා කවුද? සුතවත් ආර්ය ශ්‍රාවකෝ. සුතවා කියන්නේ අර දහමුන් දැනගත්ත කෙනා. ආර්ය කියන්නේ අර්ථය මොකද්ද? ඔය ආර්ය කියන්නේ අර්ථය එදා බුදුරණස්ස කිව්ව අර්ථය. දන්නවද? ආර්යයන් වහන්සේලා කියන්නේ කාටද? හොඳයි. ඒකේ අර්ථය ගත්තොත් යමු ඒ නිවන අර්ථ කොටගෙන අන්නර සුතේට පැමිණිච්ච කෙනා නැරුණත් ඒ අදහස් සාක්ෂාත් කරන තාක් අර උඩට පිහිනලා නවතින තාක් මේ අදහස අතරින් නැහැ. ඒ අදහස් සාක්ෂාත් කරන තාක් ඔහුගේ ගමන නතර කරන්නේ නැහැ කියන අර්ථයෙන් ආරයන් වහන්සේ කියලා පැනෙන්නේ. ඒවත් ආරක්ෂා මාර්ගයේ නොනවති ආපසු හැරීමක් නැති උඩුගුම්බලා යන්නා වූ උඩුගුම්බලාම ගමන් කරන්නා වූ කියන අර්ථයෙන් ආරයන් වහන්සේ කියලා පැනෙන්නේ. ඒක එදා යදාගත තථාගතයන්සේ නිරුක්ති අද ලෝකෙ ගිලිලා ඒ තථාගතයන් වහන්සේ මේ ආරක්ෂා මාර්ගයේ ගමන් කරන්නා කියන අර්ථයෙන් අෂ්ට ආර්ය පුද්ගලය කියලා පනවන. අෂ්ට කිව්වේ අටක් වූ, ආර්ය කිව්වේ තමන්ගේ මේ අභිමතාර්ථයේ සාක්ෂාත්කරණයේ අදිෂ්ඨානයෙන් අභිවිත්තව ඒ අරමුණ කරා ජීවිතය දෙකට දමා ධර්මයේ කියන දේ ජීවිතේ කොටගත්ත දිවි දෙවෙනිකොට ධර්මයේ හැසිරෙන අර්ථයෙන් ආර්ය කිව්වේ ඒ පුද්ගලය අටක් පනවන. ගිහියෝ පැවිදි ඔන්න ඒ කුව සද්ධාන්තරී කෙනා. ගිහියෝ පැවිදි ඔය අවබෝධය පුහුණු කිරීමේලා බලවත් වෙන ධම්මානුසාරී කෙනා. ඔය අවබෝධය තුල පිහිටා ධම් සෝතාපන්න වෙන කෙනා, සකදාගාමි වෙච්ච කෙනා, අනාගාමි වෙච්ච කෙනා, අරහත් වෙච්ච කෙනා කියන මෙන්න මේ අෂ්ටාර්ය පුද්ගලයන් උසෙන්ට පනවන ගිහියෝ පැවිදි සංඝ කියන නාමයෙන් පිදුම් ලබන. ඔහු පූජකයෙක් නෙවෙයි, පූජ්‍යත්වයට පත් වෙච්ච කෙනෙක්. පිදුම් ලබන්නේ ඇයි? ඇල්ලවලින් ඔබලා නොකරපු දේ, ඔබලගේ වයසේ දා නොකරපු දේ අපි කරපු නිසා අපිට පූජ්‍යත්වයක් ලෝකයේ හිමි ලැබෙන. ලෝකයේ මේක පිළිඅරන් තියෙන මේ සම්මන කියන පිරිසට යනු පිළිම් කළේ සිටින දසවතුක සම්මාදිට්ඨිය අත්ති හුතං කියන මේ අපෝපස්ථානි පුදු පූජා විපාක ඇත කියන පිරිසේ උදදිසාව සිංහල වසුතේ උදදිසාව සමන බ්‍රාහ්මණ පිරිස බුද්ධ ශාසනයේ නම් මේ ධර්මයේ සිරණ අෂ්ටාරිපුත්තල සංඝයා නේ ඒක බලාගන්න කෝ දීගණිකයි පළවෙනි පුතේ සංඝයා කියන සංඝානුස්මතියට පොඩි ඉඩක් ධර්මයේ දැන හැසිරෙන ධර්මයේ දැන සංඝ කියන අර්ථය හොයාගන්න නැතෝ බල සංඝයා උසා දෙනවා කියලා මොන කරන් දේවල් දුන්නා ඒක පරිපූර්ණ අර්ථයක් නෑ එයි සංඝයා කියන්නේ කවුද කියලා මැනවින් දරාගෙන නෑ හන්දේ එහෙනම් සුතවාරී සාවක යන්නරේ අන්නර ආකාර සද්දාට පෙමිනි අන්න ආරයුරින් තථාගතයන් වහන්සේගේ අවබෝධයට යටත්ව ඔය ආයුරින් වර්තමානයේ තුල තමන් කාම ලෝකයේ මෙම්මින් පිණිස රාග දේශ මොහ බැහැර කරමින් බැහැර කරමින් නෙවෙයි එයා සුතේට පැමිණ එයට යටත්ුණු වහා ඕගි ජීවිතේ චාගෝ පටිසග මුත්‍ය අනාලය කියන ක්වලිටි ඔටෝ ලැබෙනවා වර්තමානයේ යෝනිසෝ මනසකාරය කියන කාරණයට පැමිණ වහා යෝනිසෝ මනසකාරය කියන්නේ ඕනි මෙහෙ කරනවා නෙවෙයි පොත්වල එහෙම තියෙන්නේ හරි යෝනිසෝ මනසකාරය කියන්නේ අර තථාගතයන් වහන්සේගේ කල්ලාණ මිත්‍ර සේවන නිසා සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා සද්ධර්ම ශ්‍රවණය නිසා ඔහුට ශ්‍රද්ධාව උපදිනවා ඒ ශ්‍රද්ධාලාභයට යටත්ව ඔහු මනසේ ක්‍රියාකාරීත්වය යොමු කරනවා ඒ ඇසුවා උදාහමුන්ට යටත්ව ජීනන මනසේ ක්‍රියාකාරීත්වයට කියනවා මනසේ ක්‍රියාකාරීත්වයට පුහුණු කිරීමට කියනවා යෝනිසෝ මනසිකාරය අන්න ඔහු වර්තමානයේ තුල අතීතය ගැන මුකුත් නැතුව අනාගතය බැහැර කර දමමින් වර්තමානයේ මනසේ අන්නරකුව සම්මා සංකල්පනාවන් අර කිව්වේ බුද්ධානුස්මතිය ආදීනේ කුමන හෝ කායගත සතියේ අසුභය තුල හොයවා මේ අසාරු ස්වභාවය ගැන හොයවා ආකල්ප සම්පත්‍ය ඔහු වර්තමානයේ දිනු කරනවා ධම්මානුස්මතිය වෙන්න පුළුවන් සංඝානුස්මතිය වෙන්න පුළුවන් තමන්ගේ සීලය වෙන්න පුළුවන් සීලානුස්මතිය තමන් අර තථාගත ධර්මයට යටත්ව තමන් ජීවිතවල හික්මෙන සීලයන් ගැන වෙන්න පුළුවන් ඒකේ විපාකයක් ගැන වෙන්න පුළුවන් සීලයට අනුව මනසේ පවතන සිහි කිරීම අවධානය මේ ඔක්කොම ධර්මයේ තියෙන ඒකයි මුලට කරනවානේ සම්මා දිට්ඨිය ධර්ම දැනීම හොඳේ එහෙනම් මේ දැනුම තුල පිහිටා මේ අවබෝධය තුල පිහිටා අන්න ආරයුරි සම්මා සංකල්ප කල්පනාව වර්තමානයේ පිහිටව ගස් සැනින් ඌට ඇත්තරනවා මිත්‍යා සංකල්පනාව ඔය ආයුරින් ආරෂ්ඨ මාර්ගයේ ක්‍රමක්‍රමයෙන් ඉදිරියට යනවා මේ තමයි පටිසෝතගාමි වැඩපිළිවෙල ඒවත් සසර දුකෙන් නිදහස් කරවන හිතේ ආශාවන්ගෙන් ඒ කියන්නේ හිතේ ආශාවට යට නොවන නිවන අර්ථ කොටගත් ජීවිතයක ආර්යයන් වහන්සේලාගේ ප්‍රතිපදාව මේ. ඔව් වර්තමානයේ සිහි පිහිටවත්ගත් පමණින්ම ඔහුට ඇත්තරින්නේ මොනවද? කාම ලෝකයටයි ති රාග දේශම ඔහු දන්න කෙනෙක්. ඇයි? ඔහුගේ හිතේ අමු අරමුණක් ආපුකම දැන් භාවනා අරමුණ සිහි පිටවන් ඉන්නේ. අරමුණක් ආපුකම මොකද වෙන්නේ? එයා ඒක දකිනවා. දැකලා ඒකට යම් ධර්මානුකූල වන පිළිමක් කළ නැවත මනසේ අවධානය පිටව ගන්නවා යම් භාවනා අරමුණ. ඒක නැවත පුරුදු පුහුණු කරද්දී අර උඩට පේනන කෙනා හරි වෙහෙසයි. මේක හරි අමාරුයි. අතාරින්න මේ හිතෙන්නේ. පල්ලයට අනේ කරන් හරිම සැහැල්ලුයි. අනුසෝතගාමීවත් අන්නර වර්තමානයේ කෙලසන අතීත හෝ අනාගත වශයෙන් හෝ ඇති වෙන රාග දේශ මොහයට යටත් වුණු ආකල්පත් එක්ක ඉන්න හරිම සතුටුයි. පල්ලයට යන්නමයි හරිම තෘප්තිමත් හරි වෙහෙසක් නැහැ. හරිම ස්වභාවයෙන්ම නැමි පවතින පල්ලයට ගහගෙන යයි. පීනන එක නැවතුවගම පල්ලයට තමයි යන්නේ. හැබැයි දුකසේ හරි උඩට පිහිනන එක නැවත කළ යුතුයි. ඇයි? පල්ලෙහා තියෙනවා තව ටික දුරකින් මහා කෙලක් ප්‍රපාතයක්. කොයි විදිහට ගියොත් නම් විනාශයි කියලා දන්නවා සුතව හරි ශාවකයා. පුතජ්ජනය මේක දන්නේ නැහැ. පුතජ්ජන කියන වචනේ අර්ථය තමයි
මහත් වූ ජනතාව. මේ පුතුජ්ජන කියලා කියන්නේ මහත් වූ ජනතාව. ලේකන් ලෝකයේ බොහෝසෙයින් බහුලව වශයෙන්ම බහුලව සිටින ජනතාවට කියනවා මේ පුතුජ්ජනයා කියලා. මහත් වූ ජනතාව
කියන අර්ථයෙන් පුතජ්ජන කියන වචනේ පාවිච්චි කරනවා. දැන් ලෝකයේ පොදු ජනතාව මේක දන්නවද? මේක විශේෂ වූ ජනතාවක් විතරයි මේක දන්නේ. ඒ තමයි නමට බෞද්ධ වෙනුයි. නමුත් ලෝකයේ සල්පයක් වූ නියසිලට උපමා කරන තිසරණ සරණට පැමිණි තථාගත ශ්‍රාවකත්වයට පැමිණි ඒ බුදුරණන් වහන්සේලාගේ අවබෝධය දරාගෙන ඒ සරණ පිහිට පිළිසරණ කරගත්ත ඒ පිරිසට කියනවා සුතව ආර්ය ශ්‍රාවකය. සුතා කියන එක මම දැන් කියවනේ අංග පහ. යතු ඇත්තෝ මේ ලෝකේ තථාගතයන් වහන්සේ පරණව නියසීලට ගත්ත උපමාවෙන් පුතේ. ඔබලා එන්න නියසීල හා එක් වෙන්න කියලායි ගෞරවණීය ආරාධනාවක් කරන්නේ. ඒ පැමිණිය ඇත්තෝ ඒ කාන්තේම වැඩිකල් යන්නේ. ඒ කාන්තේම උතුම් අරහත් ඵලයෙන් සැනසෙන ජීවිතයක් හිමි කරගත ඇත්තෝ ඒ. හොඳේ. හැබැයි පුහුණුව දුෂ්කරයි. අර කිව්වාගේ පල්ලෙහාටම යන්න හදන්නේ. රාගයත් එක්කම හරි සතුටු යන්න. දේශයත් එක්ක හරි යන්න ලේසි. නේ? බිරිඳක් ඉන්න සැමියෙක් කියන බිරිඳේ කායිකව එකතු වෙන්න තියෙන එක යට ඒ මොහොතේ හරි මේක සතුරු දෙයක්. හැබැයි මේක අකුසලයක්. පින පාපයක් නෙවෙයි. තමගේ බිරිඳ සැමියා ඉක්මවන යා. හැබැයි මේක අකුසලයක්. ඇයි? රාගය හයක තුන. නමුත් මේක බ්‍රහ්මචාරී වෙනවනම් අන්න උඩට යන ගමනේ පිහිනන කෙනෙක්. හරි අමාරුයි. හිත කෙලෙසෙනවා. නේ? ඒ කායික එකතු මේ ආසාවෙන් හිත පෙළෙනවා. නමුත් මේ තථාගත අවබෝධයේදී තුල පිහිටා මේක අකුසලයක්. මේක මං හිතෙන් ටික ටික හු ක්‍රමක්‍රමයෙන් දුරු කළ දැමිය යුතුයි. මේ ආසාව ප්‍රහාණය කළ යුතුයි. මේක අකුසලයක් කියන දැක්මට පමණ වූ ඒ වගේ දුෂ්කර දේවල් කළ යුතුයි. අපි අපේ ජීවිතේම මුළු ජීවිතේම එබඳු ඒ රාගයට අයිති, දේශයට අයිති, මෝහයට අයිති ඒ සසර සැඩ පහර ගහන් යන වැඩපිළිවෙලෙන් බොහෝ කොට ඈත් වෙච්ච පිරිසක් නේ. අපේ රණ්ඩි දීකල්සුමසු නෑ, යානවාන නෑ. ඒ නිසා මොකද වෙන්නේ? ඕව රකින්න තියෙන මේ ඕව නඩත්තු කරගන්න තියෙන ඕව පවත් ගන්න තියෙන රාගකින් පිච්චෙනවද අපි? දේශකින් පිච්චෙනවද? නේ? අපිට ඒ ගැන මුලාවක් නෑ. අපි ඔගේ ඇතිතතු ආදීනව දැන එයින් මෙච්ච පිරිසක් ඔබලා ආදීනව නොදැන ඒකම එකතු වෙන ඒකම දිනු වෙන්න හදන ඒකම වැස ගන්න හදන මේක තුල කොහොමද තව තව මේක දිනු කරගන්නේ කියලා හිතන පතන පිරිසක් මේ හැමෝටම රාගයෙන් වෙන්නේ නෑ, දේශයෙන් වෙන්නේ නෑ, මොහෙන් වෙන්නේ නෑ. ඒ ආ එකතු වෙලා ඉන්නේ හැම කෙනාටම ජීවිත අතරින් තියනව නෙවෙයි. ඔබලගේ රැකී රක්ෂාව ඔබල උපරිම දිනු කරගන්න. නමුත් ඒකටත් අදාළ දහමුන් තියෙන සූත්‍ර පොත් අහසෙක. හැබැයි සුතුවත් අරියසාවකට ඒව තියෙන්නේ. ඇයි? ඔහු අඩුම ගානේ නතර වෙච්ච කෙනෙක්. සතර අපායට සහිත මේ කියන මහා පාතාලයට නොවැටිච්ච කෙනෙක්, නොවැටෙන කෙනෙක්. ඒ නතර වෙච්ච කෙනා ඉස්සරහට පේනුවේ නැතත් හැබැයි නතර වී ඉඳිමින් ඔහු ඔහුගේ ජීවිතය ගිහියේ නඩ දියුණු කරගන්න හැටි මේ අනුගුත්තර නිකායි තියෙනවා. රැකී රක්ෂා මැනවින් දියුණු කරගන්න හැටි පුතේ ඒවයි තියෙනවා. දියුණුවෙන් දියුණුව කරගෙන හිටි තියෙනවා. පරාභව සූත්‍ර තියෙනවා. ඒ රැකී රක්ෂාව කරන කෙනේ ජීවිතේ පිරීලා යනංග මේ හිල් පෙන්නන්නේ. වතුර ටැංකියක් නම් ඔබේ ධනය ඒ මහා ධන සම්පත්තිය ඒ ඔබ බලාපොරොත්තු වෙන දියුණුව ඒ වතුර ටික නම් ටැංකියේ ඒකේ තියෙන සිදුරු ටික පෙන්න දීපු දෙසුම් වසල සූත්‍ර, පරාභව සූත්‍ර, සුත නිපාති, බුද්ධකනිකාය තනිපාති කියවද ඕවා හිල් ටික වැහුවොත් කෙනෙක් ඒ දියුණුව කාටවත් වළක්වන්න බෑ. ඔබලගේ තියෙනවා නම් ඒ හිල් වහගන්න. ඒ කාන්තේම දියුණුවෙන් දියුණුව කරා යන කිසිවකට වළක්වන්න බෑ. හැබැයි ඕකත් එක්ක සටන් කර කර ඉන්නවට වඩා පුළුවන් නම් බ්‍රහ්මචාරි වෙලා ඔය කාම ලෝකේ ජීින්නෙන් ඇත්තරදුත් දැම්මොත් අර ගිනි ගන්න කෙට උපමා කරපු කාම ලෝකේ දිව්‍ය හෝ මනුෂ්‍ය හෝ ජීවිතේ ඇත්තරද අපු කියලා. එයාට ගිනි ගන්න ගයක් නැහැ. එයාගෙන් එළියට පැනුත් කෙනෙක්. මේ බ්‍රහ්මචාරියෝ එහෙම අය. බ්‍රහ්මේ හෝ ඒ බ්‍රහ්මත්වයේ පුරුදු කරන ඒ අනගාරික ඒවත් කෙලෙස් සහිත පැවැත්මේ මෙමුණු කෙලෙස් වැඩෙන රාග දේශ මොහ ගින්නෙන් දැවෙන ඒ ප්‍රතිපදාවේ මෙමුණු ඇත්තෝ පැවිද්දා කිය. කාමයන් අතහල කෙනා පැවිද්දා කිය. අන්න දීඝනිකායේ පළවෙනි පොත් අහස කියව ගන්න ඒ පැවිද්දා කවුද කියලා පුරාවට විස්තර කරපු ධර්මයක් දීඝනිකායේ සූත්‍ර 12කින් පෙන්නනවා. තථාගතයන් වහන්සේගේ සසුන මොකද්ද? තථාගතයන් වහන්සේගේ අවබෝධය මොකද්ද? ඒ අවබෝධයට තව බිහි කරපු වැඩපිළිවෙලකට ධර්මයේ මොකද්ද? ඒ ධර්මයට තව බිහි වෙන පැවිද්දා කවුද? සංඝයා කවුද? කියලා ලස්සනට පෙන්නනවා. හොඳේ බලන්න. ඒවැයි නැති දේවල් කරණේව පැවිද්දු නෙවෙයි මේ බුදු සාසනේ. එහෙමයි සංඝයා වගේ පෙනී ඉන්න කාසාව කණ්ඩකය. තථාගතයන් වහන්සේලාගේ සසුනේ පුද්ගලයෝ 10ක් ඉන්නවා. මට වැරදිලාද නේද? ස්ථාර පුත්තුලේ ඉන්න බුදුරණන් අතේ නේද? නේද? ප්‍රශ්නේ නැද්ද කාටවත්? කොහොමද සායස 10ක් එන්නේ කියලා? දන්නවද? බුදුරණන් අතේ පනවන මහත්ය අංගුත්තර නිකාය නවකින පාතේත් මේක 9ක් කියනවා. දක්ෂිණ අරිවංග සූත්‍රයේත් මේක පෙන්නනවා. හරි? මජ්ක්‍ධිම නිකාය තුමුනි පොත්හාසෙකි. පුත්තුලේ 10ක් ඉන්නවා. ඒක තමයි අෂ්ටාර පුත්තුල සංඛ්‍යා 8යි. ඒක අයි කියන දෙයක් නැහැ නේ. මේ සුතේ පුරුදු පුහුණු කරන කෙනා ඒ වෙනුවෙන් ජීවිතේ ආසාවන් හලකෙනා. ජීවිතේ දෙකට දාපු කෙනා. ජීවිතේ දෙකට දාමු කියන්නේ රාග දේශ මෝහ සහිත පැවැත්ම දෙකට දාපු කෙනා. ධර්මයේ පැවැත්මට ජීවිතේ හලකෙනා. ඒක කියනවා අෂ්ටාර පුත්තුල සංඛ්‍යා. එයා මරණකම් හරි මේක කරන්න උත්සාහ කරනවා. එයා ලාභ සත්කාර පස්සේ දුවන කෙනෙක් නෙවෙයි. තිරිසස්සේ ඕක හොයාගෙන දුවන කෙනෙක් නෙවෙයි. කාමයන් ලාභ සත්කාර පීඩකන සැටරලා ඒ දහමුන් පුරුදු කරන්න වෙහෙසෙන කෙනෙක් ඒක ජීවිතේ පරම ශාරය කරගත්ත කෙනෙක් නම්මිනි පුද්ගලෙක් ඉන්නවා මේ බුදු සාසනේ. තථාගතයන් වහන්සේ පරණවා ගෝත්‍ර භූතා සීලවා කල්යාණ ධම්මා. හරි ඔය වචන තුනේ කියන්නේ අරය අෂ්ටාර පුද්ගල සංගපවට නෑ. නමුත් ඔහු ගෝත්‍ර භූතා. අපි මේ මොකද දැන් ඔයගොල්ලෝ මේ මොකද්ද මේ දකින්නේ? සංඝයා දරාගත්ත කසාවත කියන නාමයනේ. කසාවත් දරා ඒ අනගාරික ශාසනය පැවිදිච්ච පැවිද්දේ නේ. එහෙනම් කසාවත දරා අනගාරිකේ බුදු සසුනේ පැවිදි වුණා වූ කියන අර්ථයෙන් මේ ගෝත්‍ර භූත මමත් මේ තථාගත ඒ ශ්‍රමණ සාක්‍ය පුත් ඒ පරම්පරාවයි නියෝජනය කරන්නේ. මෙපමණකින් නෑ නෑ මෙපමණකින් ගෝත්‍ර භූතා නේ තථාගත සසුනේ අෂ්ටාර බුද්ධල සංඛ්‍යාත් මේ විදියමයි. තව කෙනෙක් ඉනවා නම්වෙනිය මේ කියන්නේ එයා ගෝත්‍ර භූතා හැබැයි සීලවා සිල්වා පිරිසුදු සීලකින් යුක්තයි. සීලය කැඩුනත් නැවත නැවත පිරිසුදු කරගන්න උත්සාහ කරමින් පිරිසුදු ඒ හිල් වහපු කෙනෙක්. හිල් ඇති වෙනවා සිදුරු ඇති වෙනවා සිදුරු තියන් ඉන්න මේක වහ වහලා නැවත ප්‍රකෘති කරගන්න සිදුරු සහිතව ඉන්නේ නැහැ. සිදුරු ඇති වුණොත් නැවත සිල් සිදුරු වහනවා. පැල්ලම් ඇතුණොත් පැල්ලම් ඉවත් කරගන්න කෙනෙක්. ඒ කියන්නේ සිල්පද කැඩුනොත් නැවත වහ ඒක සකස් කරගන්න කෙනෙක්. හොඳයි සංගවන්න ඇතුවේ. මෙන්න මෙයා සීලවා. කල්යාණ ධම්මා. මොනෝද කල්යාණ ධර්මය? කෙනෙකුගේ ජීවිතය. එයා බුදුරණාහිසේ ධර්මයේ පුරුදු පුහුණු නොකළ හැබැයි බුදුරණාහිසේගේ දේශනා කොට වදාළ නිවන් මඟ ඒ විදියටම වචන අර්ථ සහිතව අන් අයට කියා දෙනවා මේක එක කල්යාණ ධර්මයක්. නැත්නම් ඒ කාන්තේම නිරේගාමි පාප ධර්මයක් තමයි. ඕක අනිත් පැත්ත කරන ඇත්ත ඉන්නවා. ඒක තමයි කවුද? බුදුරණාහිසේ දේශනා කරේ මොකද්ද කියලා දන්නේ නැහැ. බුදුරණාහිසේගේ අවබෝධය මොකද්ද කියලා දන්නේ නැහැ. හැබැයි මේක නිවන් මඟ කියලා එක එක මුලා වෙච්ච තාපසකම පනවනවා. අද එහෙම නැද්ද? කන් නැතුව මැරෙන්න හදන කට්ටියක් ඉන්නවා ලෝකේ. මේක බුදු ශාසනය කියලා පෙන්නනවා නිරේගාමි ප්‍රතිපදාවක්. තථාගතයන් වහන්සේලා පුරුදු නොකොට වදාළ දේ පුරුදු කළායයි කියනවා. මේක සංඝ බේදයට තුඩු දෙන එක කාරණාවක් අංගුත්තර නිකායේ පෙන්නනවා. තථාගතයන් වහන්සේ පුරුදු නොකළ දෙයක් මේක පුරුදු කළා කියනවා. බුදුරණවහන්සේ මෙපා කියනවා මාර්ග දෙකක්. කාම සුකල්ලිකානුයෝගය අත්ථ කිලමතානුයෝගය. මේ අත්ථ කිලමතානුයෝගය තියෙන එක යෝගයක් පුරුදු පුහුණු කිරීමක් තමයි හික්මීමක් තමයි. අද ඔය තාපස පැවැත්ම අවුව පිච්චි පිච්චි ඉන්නවා ගිනි ගහන ගල් උඩ ඉන්නවා පිච්චි පිච්චිනේ. මේ දුක් දීලා මේක අවබෝධ කරන්න බෑ. නොකානු බිඳින මේක අවබෝධ කරන්න බෑ. එබඳු වැඩ පිළිවෙල මේවා කල්යාණ දහම් මේ පාප දහම්. නමුත් කෙනෙක් ඉන්නවා තථාගත සසුනේ කියලා දෙනවා මෙයයි සීල කියලා ලෝකෙට කියලා දෙනවා. හැබැයි අහපු පිරිසුදු ආරයන් වහන්සේලාගෙන් අරහත් උත්තමයන්ගෙන් හෝ අෂ්ටාර බුද්ධල සංඝයන්ගෙන් අහපු දෙයක් තියෙනවා. මේ අහපු දෙය කියනවා හැබැයි ඔහු හික්මෙන් නැහැ. සද්ධානුසාරි බව ඔහුට නැහැ. ඔහු පුතජ්ජනයි. හැබැයි ඔහු පුතජ්ජන වුණා අහපු දෙයක් තියෙනවා. ඒක පිරිසුදු අති පිරිසුදු. ඒ අහපු දෙය සමහරලාට අහගෙන කෙනෙක්ට නිවන්මක වඩන්න පුළුවන්. හැබැයි ඔහු පුරුදු පුහුණු කරන්නේ නැහැ. බාහිරේ එක්ක බාහිර වැඩ කටයුතු කර කර හරි වෙන මොනව හරි කර කර ඉන්නවා. මෙන්න මෙයාට කියනවා කල්යාණ ධර්මයෙන් යුතු කෙනා. එයා මේ බුදු සාසනේ පෙනීන කෙනෙක් සිවුරු දරාගෙන අර සමන සාකිපුත්ත ගෞතම පිරිසතරේම වාඩි වෙලා ඉන්නවා. ලෝකයා දන්නේ නැන්නේ. හරි? ලෝකයා දන්නේ. හැබැයි යාට තථාගතයන්ස කියන ආහුණීය පාවහණීය දකින්නීය අංජලී කරණීය කියන ගුණේ යුක්තයි. එයත් දුර සිට උනත් ගිහින් දම් පැඳෙන සුසුයි සංඝ උදසාය පුද්ගලිකව නෙමෙයි. පුද්ගලිකව එයා පනවන්නේ. පුද්ගලිකව එයාගෙන කියන්නේ. පුද්ගලිකව කියන්නේ අෂ්ටාර පුද්ගල සංඛ්‍යාව පමණයි. එයාට දුන් දානේ පමණයි අනන්ත ප්‍රමාණ. මෙන්න මේ පුද්ගලයට දෙන දානේ මේ කියන මේ පුතර්ජන නමු සිල්වත් කෙනාට දෙන දානේ අංග පනවනවා විපාක වාරයේ ලක්ෂයයි. එයාට පුද්ගලිකව දුන්නොත් කෙනෙක් යම් දානයක් වැඩිලා හරි උපවාසයට කියලා හරි ඒ සම්මිනාතර දෙනවා කියලා හරි ඒක විපාක ලක්ෂයකින් නතර වෙනවා. දහවෙනි පුද්ගලයා බුද්ධ ශාසනයේ සංඝ නාමයේ පෙනෙන ගෝත්‍ර භූතා. සංඝයාගේ ගෝත්‍රයෙන් කියන්නේ බුදුරණාහිසේගේ ශ්‍රමණ සාක්‍යපුත්ත ඒ ගෞතම බුදුරණාහිසේට දාව බිහි වෙච්ච අෂ්ටාර පුද්ගල සංඝයා නියෝජනය කරමින් එහි ඒ විදියටම සිවුරු දරනවා. ඒ විදියටම වැඩ පිළිල කරනවා. ඒ විදියටම දරාගෙන සිවුරු දරාගෙන අපි සංඝ කියනින් පෙනෙන පාපී පිරිසක් ඉන්නව මරණින්මතු ඒකාන්තයෙන්ම අවිචි උපදින අග්නි කන්දෝපය දේශනා කොට වදාළ සංයුත නිකායේ හතරවෙනි පොතේ අග්නි කන්දෝපම කියන දේශනාව වදාලේ මෙන්න මේ කියන ගෝත භූතා දුස්සීල පාප ධම්මා අසඤ්ඤතා කාසාව කණ්ඨක. කාසාව අර අපි කාගෙත් මේ කාසාව කණ්ඨකය තමයි මේ උපම බෙල්ල වටේ සිවුර පොරවාගත් බැවින් කියනවා කාසාව කණ්ඨක. හරි පැහැදිලිද? කාසාව කණ්ඨක කියන්නේ අතේ රූලක් බඳිනේ උන්නේ නැහැ. එහෙම එකක් සතාලිතන් අසලක සසුනේ නැහැ. අහලා දෙනේ පර්ණදාතන කාසාව කණ්ඨකේ ගිහින අනාගතේ දරුවෝ සදාගෙන ඉන්නවා රූලක් විතරයි. ඒවා පට්ටපල්බුරුමේ අටුවා ගතපු පාපී පැවිද්දෝ ගිහියෝ විසින් ගතු කතා. බුදුරණාහසේ මර්ථකතන දෙනවා ධම්මපද කතාවේ අංගුත්තර නිකායේ දක්ෂිණායි බුදුසූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය තවත් නොඑක් සූත්‍රවල සංයුත නිකායේ හතරෙන් පොතේ අග්නි කන්දම සූත්‍රේ එන්නන කාසාව කණ්ඨකේ කවුද කියලා. විනේ කොටස්වල පරාජික පාළි ඒ වගේ තැන්වල තැනින් තැන පනවන මේ දුස්සීලය. දුස්සීලය කියන්නේ වික්ෂෝභී සීලය පරිපූර්ණ කරන්නේ සිල් කැඩෙනවා හඟවගෙන ඉන්නවා පරාජිකා වෙනවා වික්ෂෝභ විදිහට පෙනෙන එයා පරාජිකා වුණොත් යමෙකුට එයාට බුදු සසුනේ සිවුරයි දෙන එයාගේ අයිතිය ගිහි බව. ඒ කියන්නේ පරාජිකා හතර දන්නවද? දන්නවනම් හොයාගන්න විනේ කොටසේ පරාජිකා හතර මොකද්ද කියලා මම කියන්නේ නැහැ. හරි? ඒ හතරෙන් යුක්ත නම් ඔහුට ජීවිතේ සිවුරයි දෙන එයා ඔහුට ඒකාන්තයෙන්මයි ගිහි බව. සිව්හැරයා. හොඳේ මෙන්න මෙයා පාප ධර්ම වලින් යුක්තයි. ඒ කියන්නේ බුදුරණන් ආශ්‍රේ වදාළ දේ බුදුරණන් ආශ්‍රේ වදාළේ නැහැ කියනවා. බුදුරණන් ආශ්‍රේ පුහුණු නොකරපු දේ බුදුරණන් ආශ්‍රේ පුහුණු කරා කියනවා. බුදුරණන් ආශ්‍රේ දේශනා කොට නොවදාළ දේ බුදුරණන් ආශ්‍රේ දේශනා කොට වදාළේ කියනවා. මෙන්න මෙබඳු පාප ධර්මයෙන් යුක්තයි. ඔහු ඒ සද්ධර්මය දන්නේ නැති නිසාම අසඤ්ඤතා. ඔහුගේ කිසිම ඉක්මීමක් නැහැ. බහුල පාප ධර්මයෙන් යුක්තයි. සමහරවිට ඔහු කියන ප්‍රාණඝාතය හොඳ නැහැ කියලා. විතක ඔහුම ගිහින් මිනිස්සු මරලා දානවා. එක්ක සත්තු මරනවා. ඒ වගේ බහුලව පාප ධර්මයෙන් යුක්තයි. මේ ලෝකයේ කිසිම සත්වයක තනිකර පාප ධර්මයෙන් යුක්ත නැහැ නේ. හැම සත්වයක්ම ගත්තත් නේ මිනිස්සු හැම එක්කෙනම ගත්තත් චුට්ටක් හෝ යහපත් ධර්ම තියෙන හැම මිනිසෙකම. ඒ නිසා මෙතන කරන බහුව පාප ධම්ම. කියන්නේ බහුලව පාප ධර්මයෙන් යුතු සිවුරු දරා ඉන්න දුස්සීල වූ ධර්මයේ නොහැසිරෙන බහුලව පාප ධර්මයෙන් යුතු කියන අර්ථය. මෙන්න බුද්ධ ශාසනයේ ඉන්න පුද්ගලය දහදෙන්න.
තථාගතයන් වහන්සේ පනවනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ ආහුණේ කියන සූත්‍රදේශනාවෙදී, ඒ වගේම අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගහපති වග්ගයේ හත්ති ගාමක උග්ඝ කියන සූත්‍රදේශනාවෙදී, තවත් ධම්මපදය ආදී ඒ වගේම විනය කොටසෙහි තථාගතයන් සුපෝස්ත කම්මය උපෝස්තේ කිරීම ගැන දේශනා කරන ඒ කොටස්වලදී මේ සූත්‍ර විනය හදාරන කොට පැහැදිලිව අපිට දකින්න ලැබෙනවා. මේ සසුනේ තථාගතතරහ සම්මා සම්බුදු පෙනසසුනේ මේ අට පුරිස පුග්ගලා කියන ඒ සැබෑ තථාගත ශාවක සංඝයා, ඒ තථාගත ශාවක සංඝයා අතර දෙආකාරයක් ඉන්නවා පැහැදිලිව. ඒ තථාගත ඒ සංඝයා කියන ඒ අට පුරිස පුග්ගලා කියන ඒ සුපටිපන්න, උජිපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න කියන ඒ ගුණ හතරෙන් යුක්ත නොවන, ඒ ගුණ හතර තමන්ගේ ජීවිතය තුළ ඇති කර ගැනීම සුසුකු නොවන, ආර්ය මාර්ගය නොවන අට්ඨපුරිස පුග්ගලා කියන අට්ඨපුරිස පුග්ගලා ඒස භගවතු ශාවක සංඝෝ, ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒ ශාවක පිරිස මෙන්න මේ අට්ඨපුරිස පුරුෂ වශයෙන් 8ක්, යුගල වශයෙන් 4ක්, සෝතපති ඵලය, සකුදාගාමි, අනාගාමි, අරහත් ඵලය කියන මෙන්න මේ ඵල 4න් යුක්ත වන සහ ඒ මාර්ග 4න් යුක්ත වන කියන මෙන්න මේ අංග 8 තමයි තථාගත ඒ සම්මා සම්බුදු පියන් වහන්සේගේ ඒ සසුනේ වැඩ වෙසෙන ගිහියෝ පැවිදි දෙව් මිනිස් කියන මේ ශාවකයෝ 8 දෙනා. එතකොට මෙන්න මේ ශාවකයෝ 8 දෙනාට පරිබාහිරව ඒ සසුන නමින් පෙනී ඉන්න මේ ගෝත්‍ර භූතා කියන එක පුද්ගලයෙකුත්, ඒ වගේම ඒ ගෝත්‍ර භූතා කියන පුද්ගලයන් අතර දෙආකාරයක් පැනවෙනවා. ඒ තමයි ඒ ගෝත්‍ර භූත පුද්ගලයෙක් ඉන්නවා, නමුත් ඒ අය ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දුන්නු ඒ චතුරාර්ය සත්‍යධර්මයේ සහිත මේ වැඩපිළිවෙල ආදිමජ්ජේ පරියෝසන කල්යහණිය තුල පැනවෙන ඒ වැඩපිළිවෙල දරාගෙන නැහැ. නමුත් ඔවුන් ඒ භාග්‍යතුන් වහන්සේ පනෝපු ඒ ශික්ෂාපද, ඒ භාග්‍යතුන් වහන්සේ පනෝපු නොඑකාකාර ඒ පැනවීම වලට යටත්වවත් පිළිවෙත ආදී පැනවීම වලට යටත්ව ඔවුන් තමගේ ජීවිතේ හික්මව ගන්නවා. ඔවුන් උත්සාහ කරනවා ඒ භාග්‍යතුන් වහන්සේ පෙන්නපු ඒ ආරෂ්‍ය මාර්ගයට පැමිණීමට ඔවුන් කැමැත්තක් තියෙනවා, උත්සාහ කරනවා. නමුත් ඔවුන් ඒ ගුණාංග ඒ ආකාරයෙන් ඇති කරගන්නේ නැහැ. අන්න ඒ පුද්ගලයන්ට කියනවා මේ ගෝත්‍ර භූතා, මේ සීලවා කල්යාණ ධම්මා. නමුත් ඔවුන් සීලවා, අපි ඔබට මෙන්න මේ සීලය කියන්නේ මොකක්ද කියන එක අනාගත බය කියන සූදේශනාවේදී අපි ඔබට පැහැදිලිව පෙන්වා දුන්නා. ඔබට ඉදිරිපත් කරපු අංක 22, අංක 23 ආදී ඒ දහම් කතාවලදී අපි ඔබට පැහැදිලිව පෙන්වා දුන්නා මොකක්ද මේ සීලය කියන ඒහි පැනවීමේ අර්ථය. ඒකේ ශික්ෂාපද පමණක් නොවන බව පිළිත අදී පැනීම අපි ඔබට එහිදී පෙන්වා දුන්නා. මෙහිදී දරාගන්න මේ අනිත් පුද්ගලය තමයි මේ ගෝත්‍ර භූතා කියන පදන මෙහි සිටින අනිත් දෙවනි පුද්ගලයෙක් ඉන්නවා. ඒ තමයි ඒක ඔබට දක්ගන්න පුළුවන් මජ්ඣිම නිකායේ ඒ දක්ෂිණ විභංග කියන ඒ සූදේශනයි. මජ්ඣිම නිකායේ උපරිපන්නාසකේ, ඒ කියන්නේ තුන්වෙනි පොත් වහන්සේගේ විභංග වගේ දක්ෂිණ විභංග කියන අවසාන මේ විභංග වගේ අවසාන සූදේශනාවේ එහිදී ඔබට පැහැදිලිව දකින්න පුළුවන්. එහිදී භාග්‍යතුනස පෙන්වා දෙනවා මේ භවිසන්තිකෝ පනානන්ද අනාගත මද්ධාන ගෝත්‍ර භූතෝ කාසාවකණ්ඨක දුස්සීලා පාප ධම්මා තේසු දුස්සීලේසු සංඝං උද්දිස්ස දානං දස්සanti තදප්පහං ආනන්ද සංඝගතං දක්ඛිනං අසංකේයං අපමෙයං වදාමි නතේවහං ආනන්ද කේනජ පරියායේන සංඝගතාය දක්ඛිනාය පාටි පුග්ගලිකං දානං මහප්පලතරං වදාමි. මෙන්න මෙහි අර්ථය ඔබ ගලපා ගන්න. මෙහිදී පැනවීම දෙකක් තුනක් තිබෙනවා. නමුත් මෙහිදී මා අපි ඔබට මුලින්ම ඉස්මතු කරන්න මොකද්ද මේ අනාගත මද්දහන තථාගතයන්හසේගේ ඇවෑමෙන් අනාගත කාලයේහි ලෝකේ මෙන්න මේ ගෝත්‍ර භූතෝ ඒ කියන්නේ ශාක්‍යපුත්ත සමන මමත් ශාක්‍යපුත්තු සමනේකේ කියලා පෙනී ඉන්නවා ඒ කියන්නේ ගෞතම බුදු පියාණන්හසේගේ ඒ සසුනේ ඒ භික්ඛු සංඝයා හෝ භික්ඛුනි සංඝයා හෝ නැත්නම් මේක උපාසක උපාසිකාන්ටත් කියන්න පුළුවන් නමුත් අපි මෙහිදී ඉස්මතු කරන්නම් භික්ඛු භික්ඛුනි කියන මේ උභය සංඝයා ගැන අන්න මෙහිදී එය පෙනී ඉන්නවා මේ මමත් මේ භික්ඛු සංඝයා අතර ඉන්න කෙනෙක් භික්ඛුනි සංඝයා අතර ඉන්න කෙනෙක් කියලා. නමුත් මේ ඇත්තෝ කාසාව කණ්ඩක ඒ විදියටම ඒ සැබෑ වූ සමණන් වහන්සේලා විදියටම ඒ ශාක්‍යපුත්ත ඒ තථාගතයන් වහන්සේගේ ඒ පිරිසුදු භික්ඛු භික්ඛුනි සංඝයා වගේම ඔවුන් පිරිසුදුව ඒ සිවුරු පොරවගෙන ඒ ආකාරයෙන් චීවර දරමින් ඒ සිවුරු පොරවමින් ඉන්නවන්න එකට කියනවා කාසාව කණ්ඩක. මේ ගෙලවටේ සිවුරු දරා සිටන බැවින් කාසාව කණ්ඩක කසාවත ගෙලෙහි දරා සිටන ගෙල ගෙලවටා දරා සිටන අද යම්තා පැවිද්ද ඉන්නවද යම්තා පුද්ගල කියනවා මේ සිවුරු පුද්ගලය පැවිද්ද කියන තැනෙහි ඒ සිවුරු දරා ගන්න ඒ ආකාරයෙන්. එහෙමනම් කාසාව කණ්ඩක කියන වගේම දුස්සීලා දුස්සීලා කියන වෙන පැහැදිලිව අපි ඔබට පෙන්වා දුන්නේ අනාගත පය ආදී ඒ දහම් කතාවල අපි ඔබට පෙන්වලා තියෙන්නේ මේ සීලය කියන්නේ සීලවා යහපත් පැවැත්ම යුතුය වීම. ඒ වගේම මෙතන පෙන්වන්නේ ඒ යහපත් පැවැත්මකින් ඔවුන් බැහැර වෙලා ඉන්නේ. අන්න දුස්සීලා. ඒ කියන්නේ වත් පිළිවෙත් ආදී ඒබදු ගුණ දහම් ඒබදු උපස්ථාන ඒ භාගතුනස පනෝපු ඒ පැනවීම සහ ඒ ශික්ෂාපද ඔවුන් ඛණ්ඩණය කරනවා. ඒක ඔවුන් නැවත නැවත සම්වර වෙමින් නැවත නැවත ඒ ශික්ෂාපද පුරා ගන්න නැවත නැවත පිරිසුදු භාවිත කර ගන්න ඔවුන්ට උත්සාහයක් නැහැ. දුස්සීලා පාප ධම්මෝ තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ ධර්මයන්ගෙන් බැහැර වෙ ඉන්නේ. භාග්‍යතුන් වහන්සේ යම් ධර්මයක් දේශනා කළාද ඒ ධර්මය ඔවුන් දීපෙන්ටි බබලවන්නේ නැහැ. යම් විනයක් තථාගතයන් වහන්සේ පැනෙවුවද ඒ විනය බබලවන්නේ නැහැ. ඒවා පිරිහෙලා දානවා. ඒවා ඔවුන්ගේ ඔවුන් ඒවා සමාජයේ පතුරවන්නේ නැහැ. අන්න එබඳු ඒ අපාගාමි වෙන පව් තමයි ඔවුන් රැස් කරන්නේ. ඔවුන් තථාගතයන් වහන්සේ යම් සීලයක් පැනෙවුවද යම් ආකාරයකින් සමාධිය වැඩිවීමක් පැනෙවුවද යම් ආකාරයෙන් ප්‍රඥාවිත කරගැනීමේ යම් වැඩපිළිවෙලක් පැනෙවුවද මේ ආර්ෂා මාර්ගයක් පැනෙවුවද ඒ මාර්ගයට අදාළ ඔවුන් කිසිවක ඒ මාර්ගයට අදාළ ඔවුන් හැසිරෙන්නේ නැහැ. ඔවුන් නොඑක් ආකාර ඔවුන්ගේ මාර්ගයක් තුල නොඑක් ආකාර පැනවීම තුල නොඑක් ආකාර පැනවීම ප්‍රමාණද ලෝකයේ තිබෙන ඒවා මම ඔබට පෙන්වා දෙන්නේ නැහැ. ඔබලගේ බුද්ධිමත්ම මේ බලා ගන්න දීඝනිකායේ පළවෙනි පොත්හසගේ සාමාන්‍ය ඵල කියන ඒ සූත්‍ර දේශනාව ඔබ කියව ගන්න. අන්න තථාගත සසුනේ කල්යාණ ධර්මය. ඒක ටිකක් එහි පැනෙන අන්නේ කල්යාණ ධර්මයන්. එතකොට මේ කල්යාණ ධර්මයෙන් බැහැර වුණා නම් අන්න ඒවට කියනවා පාප ධර්මය. ඔබට ඒක හොඳ උදාහරණයක්. ඒ නිසා ඔබේ සූත්‍ර දේශනාව ඉස්සුරු කරන්න. එතකොට ඔබට කල්යාණ ධර්මය කුමක්ද? පාප ධර්මය කුමක්ද කියලා පිරිසුදු වටහා ගන්න පුළුවන්. ඒ වගේම දුස්සීලා පාප ධම්මා මෙන්න මේ කාසාකණ්ඩක එහෙනම් ඔබ දරා ගන්න සිවුරු පොරවගෙන ඉන්න දුස්සීලයි එහෙනම් යහපත් ප්‍රයත්න මෙම් වෙලේ ඉන්නේ. ඒ වගේම පාප ධර්මයෝ එහෙනම් ඒ කල්යාණ ධර්මයන්ගෙන් බැහැර වෙච්ච පුද්ගලයෝ. මේ පුද්ගලයා ඒ සූදේශනා පරිහරණය කරලා අපිට දකින්න ලැබෙනවා මේ සසුනේ ඉන්න පෙනී සිටින බුදු සසුන නාමයෙන් පෙනී සිටින භික්ඛු සංඝයා භික්ඛුනි සංඝයා ඒ වගේම උපාසක උපාසිකාවන්ටත් මේ පැනීමයි තී. මෙන්න මේ කියන මේ සංඝ අටපුරිස පුද්ගල කිව්ව අටක් වූ මේ පුද්ගලයන්ගෙන් පරිබාහිරුණු නිවන් මඟ අඳුනාගත්තේ නැති තිසරණ සරණට නොපැමිණි සුතවත් අරිසාවකට නොපැමිණි මෙන්න මේ පුද්ගලයෝ ගැන මෙහිදී පෙන්වන්නේ. එතකොට මෙතන පෙන්වන්නේ ඒ කාසාවකණ්ඩක කසාවත දරන භික්ඛු හෝ භික්ඛුනි සංඝයා ගැනයි මෙතන විශේෂ කර පෙන්වන්නේ. එතකොට මෙහිදී පැනවෙන දෙවනි කාරණාව තමයි. එතකොට පළවෙනි කාරණාව තුළ අපි ඔබට පෙන්වා දුන්න අටපුරිස පුද්ගලයා කියන පදනමෙන් බැහැරුණු පුද්ගලයෝ දෙදෙනෙක් මේ ලෝකේ ඉන්න. ඒ තමයි ඔවුන් යම් පළවෙනි පුද්ගලයා තමයි යම් මේ ගෝත්‍ර භූතා තුල පැනවෙන පුද්ගලයා ඉන්නවා. ඔවුන් ගෝත්‍ර භූතා. හැබැයි යම් මේ කල්යාණ ධර්මයන් ඔවුන්ගේ ජීවිතේ තියෙනවා. ඒ කියන්නේ තිසරණ සරණ කියන තැනට පිරිසුදු ඔවුන් නඳුනගෙන නැහැ. සද්ධානුසාරීත්වේ ඔවුන් නඳුනගෙන නැහැ. ආර ශාවකත්වයේ ඔවුන් නඳුනගෙන නැහැ. නමුත් ඔවුන් ධානයට උත්සාහ කරනවා, භාවනාවට උත්සාහ කරනවා. නොඑක ආකාර ඒ සිල්වත්තු ඒ වත් පිළිවෙත් ඇවතුම් පැවතුම් වලින් යුක්ත වෙනවා. හැබැයි ගැටලුව තිබෙන්නේ මේ ඇත්ත අවිද්‍යාවෙන් වෙන් වෙන වැඩ පිළිවෙල අඳුනගෙන නැහැ. සුතව තරිසාවකත ආකාරයෙන් ඇති කරගෙන නැහැ. ආදි කල්යاني මජ්ජේ කල්යاني පරිවසන කල්යاني කියන තුන ඒ පැනවීම තුල ඇති වෙන දැනුම තුල පිහිටා මේ අය ඔවුන්ගේ ජීවිතය ඒ නිවන් මගට හසුරුවන්නේ නැහැ. නමුත් ඔවුන් යහපත් වූ ගතිගුණ පැවැත්මකින් භාගතුනාසේ යම් මට්ටමකින් භාගතුනාසේ දේශනා කොට වදාළ දේ ඔවුන් ඉදිරියට ගෙන යනවා. හැබැයි ඔවුන් එහි සැබෑම අර්ථය ඔවුන්ගේ ජීවිතයට පමුණවා ගන්නේ නැතුව, නමුත් ඔවුන් ඒ භාගතුනාසේ යමක් දේශනා කළාද, යම් වූ දෙයක් ඒ පිරිසුදුව ඒ භාගතුනාසේ ධර්මයේ තියෙනවද, ඒ දේ ඔවුන් පිරිසුදු ඉදිරියට ගෙන යනවා. තමන් ඇසුරු කරන පිරිසට තමන් දන්න මට්ටමින් ඒ සූත්‍ර විනය දේශනාව පිරිසුදුව කියලා දෙනවා. සීලය ඒ ඔවුන් ඒ සීලය ගැන සමාධිය ගැන ඔවුන්ට වැටහෙන පමණින් ඔවුන් කියලා දෙනවා. මෙන්න මේවා තමයි මෙතන පෙන්නන මේ නවවෙනි පුද්ගලයේ ගෝත්‍ර භූතා ඒ සීලවා කල්යාණ ධම්මාදි වශයෙන් පැනවෙන කාසාව කණ්ඩක කසාවත දරාගෙන සිටින. ඒ වගේම 10 වෙනි පුද්ගලය ඉන්නවා. එයතෝ ඒ විදියටම කසාවත පොරොන ගෝත්‍ර භූතයි බුදුසසුන නමින් පෙනී ඉන්නේ. බික්කු බික්කුණි කියන ඒ දෙයාකාර ඒ සංඥා නමින් පෙනී ඉන්නේ. නමුත් ඔවුන් දුස්සීලයි පාප ධර්මයෙන් යුක්තයි. අර ඉහත කිව්වා වූ නම්මෙනි පුද්ගලයා වගේ ඒ බුදුසසුන බබලවන්නේ, කියන්නේ දන්න විදිහ සූදේශනාවට අනුව විනය දේශනට අනුව තමන්ගේ ජීවිතේ හික්මවා ගන්න උත්සාහයක් නැහැ. එයින් පරිපූර්ණ වශයෙන් බැහැර වෙලා ඉන්නේ. ඔවුන්ට හිතමුතේ ඔවුන් දන්නා ප්‍රතිපදාව තුළ ලෝකේ ප්‍රතිපදාවන්ට අනුව නොඑක ආකාර පදනම් වලින් ඔවුන් කටයුතු කරනවා. ඔබ අන්නේ කාරණා දරාගන්න. මේක ඔබ විනය කොටස් හැදෑරුව පැහැදිලිව මේ පැනවීම මේ දකින්න ලැබෙන වගේම සූදේශනාවල පිරිසුදු දකින්න ලැබෙනවා. එහෙමනම් ඔබ ඒක දරාගන්න. මේ දෙදෙන පුතුජ්ජනයි, මේ නවවෙනි සහ 10 වෙනි පුද්ගලය පුතුජ්ජනා කියන පිරිසට ඇති. සුතව තරිසාවගතයට පැමිණ නැහැ. අන්නේ ඔබ දරාගන්න. මෙහිදී මේ ඊළඟ කාරණා තමයි අද මම මේ කාරණාත් ඔබට මෙතෙන්ට මිස්මතු කරන්න. මොකද අද ලෝකයේ මේක වරදවා ගලපා ගැනීමකුත් පැනවෙන නිසා මෙතන පෙනෙනවා මේ තේසු දුස්සීලේසු සංඝං උද්දිස දානං දස්සanti සංඝකතං දානයන. ඒ කියන්නේ සංඝ තථාගතයන් වහන්සේගේ ඒ භික්ඛු සංඝයා හෝ භික්ඛුනි සංඝයා හෝ නැත්නම් උභය සංඝයා හෝ නැත්නම් සිවණ පිරිසටම හෝ වේවා වඩා හිඳුවා යම් දෙන දානයක් නම් අනෙබදු මේ සංඝගත කියන කුමන හෝ ආකාරයකින් භික්ඛු හෝ භික්ඛුනි හෝ ආදි වශයෙන් පැනවෙන එක්ක උපාසක උප සිවණ පිරිසටම වෙන්නත් පුළුවන්. ඒ ආදි වශයෙන් දෙන්නා වූ කුමන හෝ දානයක් අතරේ මේ ඇත්තොත් හිටියද, නමුත් ඒ දෙන අය පිරිසුදුව තිසරණ සරණට පැමිණ දහම විනය අඳුනාගෙන අන්න ඔවුන් ඒ වූ සීලවා කල්යාණ ධර්මාදී උතුම් ගුණ දහම ඇති කරගෙන පිරිසුදු වැටහීමකින් සංඝයා උදෙසායි මේ දෙන්නේ කියන ඒ දැනුම තුළ පිහිටා ආර ශාවකත්වයට පැමිණ ඉබදු ඒ තිසරණ සරණ අඳුනාගත් කෙනෙක් චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටීමේ යුතු කෙනෙක් සංඝගත දක්ෂිණාවක් දෙනවා නම් මෙන්න මෙබඳු ඒ දුස්සීල පිරිසකුන් වැඩ ඉන්න තැනකට අන්න ඒ අයගේ දෙන දාණය කිසිම විදියකට ඒක ඒ අයගේ දෙන දානයක් මහත්ඵලයි මහනිසසයි ඒ විපාක අසංකේය අපමේය කියන තැනට පැනවෙනවා කියලා මෙහිදී තථාගතයන් වහන්සේ පැහැදිලිවම පෙන්වා දීලා තිබෙනවා. මෙහිදී පෙන්වන ආනන්ද සංඝගතන් දක්කෙන අසංකේයයන් අපමේයයන් වදාමි. මෙහිදී පෙන්නවා අනේ අපමේය වූ අසංකේය වූ කියන ඒ ගුණයට යනවා කියනවා. හැබැයි මෙන්න මේ තිසරණ සරණ අඳුනාගත්ත යම් වූ පුද්ගලයෙකු ලබා දෙන්නා වූ දානය නැත්නම් තමනුත් මොයෙහි ඉඳන් තමනුත් දුස්සීල භවයේ ඉඳගෙන තමනුත් නොයි පාප ධර්මයන් යුක්තව ඉඳගෙන එබඳු දෙන දානේ මහත්ඵල වෙන්නේ නැහැ. මෙහිම ඊළඟට ඒ පැනවීම පනවනවා. තථාගතයන් සබ් මේ සූදේශනා පිරිසුදු කියව ගන්න. මම ඔබට මේ සූදේශනාව අද ලෝකයේ තියෙන අර්බුදයක් විසඳා ගන්න විතරයි මම ඔබට ඒ වචන ටික පැනවි. ඔබ මේ සූදේශනා එතනින් එහාට කියවනකොට ඔබට පිරිසුදුව මේ කියපු අර්ථය ඔබට සියිරසියා වැටහෙවි. ඒ වගේම තමයි ඔබ කියව ගන්න මේක පැහැදිලිවම පෙන්වා දෙන ලබනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගහපති වග්ගයේ හත්ති ගාමක උග්ඝහ කියන සූත්‍ර දේශනාවේදී. ඒතන පැහැදිලිවම පෙන්වා දෙනවා මේ එකේ 6 වෙනි කාරණාවට තියෙන අච්චරි අද්භූත කාරණා ටිකක් කියන මේ හත්ති ගාමක උග්ඝහ කියන ඒ උපාසකතුමාගේ අනාගාමී උත්තමයන් වහන්සේ කෙනෙක්. එතකොට මෙහිදී පෙන්වනවා මේ එකේ 6 වෙනි අච්චරි අද්භූත කාරණා වශයෙන් හත්ති ගාම උග්ඝහ ගෝහපුත්තුමා විසින් දානයෙන් පැවරුවාම මේ භික්ෂුන් වහන්සේලාට හෝ භික්ෂුණීන් වහන්සේලාට ඒ දෙවිවරු ඇවිල්ලා කියනවා මේ අසවල් භික්ෂුව උබතෝ භාගී විමුක්ත කෙනෙක් අසුකෝ ප්‍රඥාව විමුක්තෝ එහෙම ආදී පැනවිලා මේ අට පුරිස පුද්ගලයා ගැන පෙන්නනවා. ඒ වගේම පෙන්නනවා අසුකෝ ධම්මානුසාරී අසුකෝ සීලවා අසුකෝ සද්ධානුසාරී මේ පුද්ගලයා සද්ධානුසාරී පුද්ගලයේ අසුකෝ ධම්මානුසාරී මෙන්න මේ පුද්ගලයා ටික ධම්මානුසාරී. ඒ වගේම අසුකෝ සීලවා කල්යාණ ධම්මෝ අන්න අපි පෙන්වා දෙන ඒ නවවෙනි පුද්ගලයා. ඒ වගේම දහවෙනි පුද්ගල වශයෙන් අප පෙන්වා දෙන මෙහිදී අසුකෝ දුස්සීලෝ පාප ධම්මෝති අන්න මෙහෙනම් ඔබ හැදිලිව දරාගෙන ඔබ මේ සූදේශනාව අනිවාර්යෙන් කියවගෙන අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ ගහපති වග්ගයේ හත්ති ගාම උග්ඝ කියන දේශනාව ඔබ කියවගන්න. එතකොට ඔබට දැනගන්න පුළුවන් මේ කාරණාව ගැන බුද්ධ වචනයෙන්ම ඔබට දැනගන්න පුළුවන්. ඒ වගේම තමයි අද සමාජයේ ගත්තොත් ඔබ විමසා බලන්න අද මෙන්න මේ කිව්වා වූ නම්මිනි පුද්ගලයාත් අද පුදුම විදිහට කිලිට වෙලා තිබෙන බව තමයි අද දකින්න ලැබෙන්නේ. කියන්නේ යම් යම් ශීලයන්ගෙන යුත් වෙන හැබැයි ඔවුන් පාප ධර්මයන්ගෙන මෙන්න මේ කියන නම්මිනි පුද්ගලයා අද පාප ධර්මයන්ගෙන සහ කල්යාණ ධර්මයන්ගෙන කියන දෙකේම මිශ්‍ර වූ සම්මිශ්‍රණයක් තමයි අද බොහෝ තැන්වල දකින්න ලැබෙන්නේ. ඒයි බාදුතුනස දේශනා කරපු දෙයක් කියනවා සමහර වරදවා ගත්තා වූ වැරදි වූ නොයකාකර ධර්මයන් නොයක අටුවා ටීකා ටිප්පණි නොයක සන්න ගැටපදවල තියෙන නොයක පරිබාහිර ගාන්ත්‍රවල තියෙන නොයක කරුණු බාගතුනාසගේ දහමත් එක්ක කවලම් කරලා මිශ්‍රව කියන තැන් අපිට බොහෝ සෙයින් දකින්න ලැබෙනවා. එතකොට ඒ නිසා අද බොහෝ අද නොයකාකාර මධ්‍යස්ථාන නොයකාකාර පැවිදි කණ්ඩායම් නොයකාකාර පැවිදි කණ්ඩායම් නොයකාකාර පැවිදි සංස්ථාවන් ගැන දකින්න ලැබෙනවා. ඒ අය ඒ බාගතුනාසගේ දහම් විනය අතරටම බාගතුනාස දේශනා නොකරපු අධර්මයන් අභිනයන් බාගතුනාස පුරුදු නොකරපු වූ කරුණු ගෙනහැර එකතු කර පැනවෙන මෙන්න මෙහෙම ස්වභාවිකුත් අත්දකින්න ලැබෙනවා. කියන්නේ පාප ධර්ම කල්යාණ ධර්ම මිශ්‍රව අද ගෙන යන වැඩපිළිවෙලක්කුත් පැහැදිලිව දකින්න ලැබෙනවා. ඉතින් මේක අපේ අවාසනාවක් එක පැත්තකින්. නමුත් මේක තමයි සසුනේ ඒකාන්තයෙන්ම අන්තර්දහන වෙලා යනකොට මේ සසුන අතුරුදහන වෙලා යනකොට මේ ලෝකයේ දකින්න ලැබෙන න්‍යාය. ඒ නිසා යම් වූ කෙනෙක් මේක අහන යම් එකමක හෝ වේවා යම් පුද්ගලයෙකු කිහිප දෙනෙකු හෝ වේවා ඔබට තියෙන එකම එක සැනසිල්ල එකම එක ඔබට තියෙන එකම එක අස්වැසිල්ල තමයි ඔබට යහපතක් උදා කරගන්න කැමති නම් සම්මා සම්බුද්ධ ශාසනයක් වෙත ඔබට ලං වෙන්න අවශ්‍ය නම් සත්‍ය වශයෙන්ම නිවැරදි දේ දැනගෙන සම්මා සම්බුදු පෙරහසේ නමගේ උණුසුමට දාව බිහි වෙන ඒ තථාගත ශ්‍රාවකයෙක් වෙන්න අවශ්‍ය නම් ඔබ ඒකාන්තයෙන්ම අපි අංක 9 යටතේ ඒ ආදි වශයෙන් පෙන්වා දුන්නු ඒ සූත්‍ර විනය දේශනාව හදාරන්න එයින් බැහැරට යන්න එපා. අන්න ඒ කියන කාරණා තමයි ඔබට පැහැදිලිව මෙහිදී ලබා දිය යුතු පණිවිඩය වන්නේ. ඒ නිසා මේ ලෝකයට මෙහෙම විග්‍රහ කරගෙන ගරහන්න එහෙම නෙවෙයි. ඔබ සත්‍ය දැනගන්න සත්‍ය දැනගෙන ඔබ දහමට විනයට අනුව පිළිපදින්න කියන කාරණාව ඔබට ගෞරවයෙන් මතක් කරනවා.
ඔබලා මේ අෂ්ටාර්ය පුද්ගල සංඛ්‍යා ගැන දැනගන්න නම් දීඝනිකාය පළවෙනි පොත්හන්සේ කියව ගන්න. අර දෙන්න මේකටයි දිනේ දීඝනිකාය පළවෙනි පොත්හන්සේ තුල තියෙන විග්‍රහයට ඒ විග්‍රහය මෙයාලා පුරුදු කරන්නේ නැහැ. මේ දෙන්නේ එක දන්නේ නැහැ. නිවන් මඟ පුරුදු නොකරන නිසා අෂ්ටාර පුද්ගල සංඛ්‍යාටයි තියෙන ඕන නිසා ගිහියෝ පැවිදි. ඔබලත් ඒකටයි. ඔබලා නිවන් මඟ පුරුදු කරන්නේ නැත්නම් ඔබල සුතවත් ආරසාවකුරු නෙවෙයි. ඔබලත් බුද්ධ ශාසනයේ ගිහි උපාසක උපාසිකාව නමින් පෙනී ඉන්න දුස්සීල නම් වසල උපාසකේ වසල උපාසිකාව අංගුත්තර නිකායේ පෙන්නන හතර බැගින් හෝ පහ බැගින් කියන පොතේ දෙවෙනි තුන්වෙනි පොතේ හෝ දෙවෙනි පොතේ. හරි. නමුත් ධර්මයේ හැසිරෙනවා නම් හැබැයි ඔබ ධර්මයේ දරාගෙන ආර්ෂණ මාර්ගයේ හැසිරෙන්නේ එයාට කියනවා උපාසක තිසරණ සරණගේ උපාසකයා. ගිහි උපාසකෙක් උපාසිකාවක් ඉන්නවා. ධර්මයක් දරාගෙන ඉන්නවා. ඒකට යටත් වුණු මං අර කිව්ව දුකසේ පුහුණු විය යුතු අර සැඩ පහට විරුද්ධව කොහොම හෝ අඩා හරි පුහුණු වෙන ගිහියෝ පැවිද්දෝ ඉන්නවා. ගිහියෝ ඉන්නවා. උපාසක උපාසිකාව ඉන්නවා. මෙන්න මෙයාට කියනවා උපාසක පදුමය, උපාසක රත්නය, උපාසක පියුම, උපාසක රත්නය කිය. හරි? සුදු නෙළුමට උපාව කරනවා යාන්දී. ඇයියා සුතව ආර ශ්‍රාවකත්වයට පැමිණීම ආර ශ්‍රමාර්ගේ පුරුදු පුහුණු කරන ඒ ධර්මයේ දැන තිසරණ සරණ ගෙහින් ඒ සරණයට යටත් වුණු ආර ශ්‍රමාර්ගේ පුහුණු උත්සාහ කරන කෙනා මාර්ගඵල ලැබී පිටස ජීවිතේ ටික ටික වෙනසෙන කෙනා අර ධර්මයට දා අභිජ්ජාවට ඉර නොදෙමින් ව්‍යාපාදිර නොදෙමින් ඒකට විරුද්ධව සටන් කරන කෙනා පටිසුතගාමී හික්මෙන කෙනා නිවන් මඟ කරා ගමන් කරන කෙනා නිමක් නැති අර අවකාශයේ නොගිහින් සනාතන නිෂ්ඨාව මහ පුතුවේ කරා පැමිණෙන යානාවක් ඇති කෙනා ඔන්න යර්ථේ ගිහි අය අතරත් තුන් ආකාරයකින් පැවිද්දෝ අතරත් තුන් ආකාරයකින් ඒ කියන්නේ අෂ්ටාර පුත්‍ර සංඝයා එක ආකාරයක් අර කිව්ව එක්කෙන එක ආකාරයක් දුස්සීල පාප ධර්ම යුතු කාසාවකන්ටකු එක්කෙන තුන් ආකාරයකින් ගිහි පැවිද්දෝ බෙදෙනවා. මගේ වචන නෙවෙයි එකක්වත් අංගුත්තර නිකායේ මෙහිට කියව ගන්න මහමෙවුනාවේ සරල සිංහලෙන් ප්‍රකාශයට පත් කරපු ට්‍රාන්ස්ලේට් එක ගන්න නැත්නම් බුදු ජයන්ති පොත් ගන්න. ඉංග්‍රීසි මැනවින් දන්න කෙනෙක් ඉන්නවනම් වික්ක බෝධි ට්‍රාන්ස්ලේට් එක ගන්න. කැරෙන්න වෙන පොතක් මේ ලෝකේ නෑ. සද්ධර්මයක් ටිකක් හෝ පිළිස්සුව කියව ගන්න. මේ අර්ථ කිලිල තියෙන්නේ. ඒක එහෙමම. ඔය යොනිසෝමනිස්කාර අභිජ්ජා ව්‍යාපාදවල අර්ථ ඒවත් තියෙන්නේ දැඩි ලෝකේ. මේක තරම් දෙයක් නෑ. ඒක ලෝකේම ගිලිල විතරයි අර්ථ. තථාගත සසුනේ අර්ථ හේතුව ඒ ආර්ෂ මාර්ගේ පුරුදු පුහුණු කරපු අය ඕ ට්‍රාන්ස්ලේට් කරපු නිසා. ඒක වැඩක් නෑ. අපිට ලැබිච්ච දේ අපි ප්‍රයෝජනයක් ගන්න.
වසර කිහිපයකට කලින් සිදු කරන ලැබූ තථාගත සම්මා සම්බුදු පියන්හසේගේ බුද්ධ භාෂිතයට මනුව කිහිපයක් වචනවල අඩුපාඩු දුර්ලතා සහිත දහම් දේශනාවක් ඔබ මෙම දහම් කතා වහන්න අපි මෙම දහම් සාකච්ඡාවේදී පැනවෙන්නේ අනුපිළිවෙලින්ම පරිපූර්ණ අනුපිළිවෙල දහම් කතාවක් නෙවෙයි ඒ පුද්ගලයන්ගේ මානසික ස්වභාවයන්ට අනුව පෙන්වා දුන්නු දහම් කතාවක් ඒ නිසා අපි යන ඉදිරි කාලෙෙහි ඔබලාට අනුපිළිවෙලින් මේ ආදි කල්යාණම් පදනම කුමක්ද මජ්ජේ කල්යාණම් පදනම කුමක්ද ආදි වශයෙන් අපි ඔබට අනුපිළිවෙලින් පූර්ණ වචන සහිතව ඉදිරි කාලෙහි යම් දිනක අපි ඔබ වෙත ගෙන එනවා පිරිසිදුව එතෙක් ඔබ මෙම දහම් කතාවන් අහලා සූත්‍ර දේශනාව දැඩිව නැවත නැවත පරිහරණය කරමින් මේ මගින් ලැබෙන මගසලකුණු වලින් ඔබගේ නිවන් මඟ ඔබ ආයුතු මඟ දිශාව පිරිසිදු කරගන්න ඊට අනුරූපීව ගමන් කරන්න කියලා ගෞරවයෙන් මතක් කරනවා එම සාකච්ඡාවෙහිම ඊළඟ කොටස මින් පසු අපි ඔබට ඉදිරිපත් කරනවා ඊළඟ කොටස වශයෙන් එහෙමනම් ඔබ මේ කොටසත් අහන්න මේ කොටස් තුන පිරිසිදුව එකට ගලපා අහන්න කියලා අපි ඔබට ගෞරවයෙන් මතක් කරනවා එහෙමනම් ඒ තථාගතතරහ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ඒ උතුම් සී සද්ධර්මයේ අනන්ත වූ සත්‍යානුභවයෙන් ඔබ හැමදෙනාගේ ජීවිතයට සියලු යහපත උදා වේවා කියලා ආශිර්වාද කරනවා හැමදෙනාට දීර්ඝාෂත් වේවා